පාර්ලිමේන්තු ස්ථාවරණයක 27 දෙක යටතේ ප්‍රශ්න ගරු සජිත් ප්‍රේමදාස මහත්මයා.
මෙරට ආර්ථික අර්බුදයත් සමග පැන නැගුණු අභියෝග හමුවේ ධීවර කර්මාන්තයේ විශාල ලෙස බිඳවැටීමකට ලක්ව තිබෙන අධික ඉන්ධන මිල, යන්ත්‍රෝපකරණවල මිල ගණන් අධික වීම ආදී හේතුවෙන් ධීවර යාත්‍රා බොහොමයකට ධීවර කර්මාන්තයේ නියැලීමට නොහැකි වී තිබෙන ධීවර කර්මාන්තයේ යෙදුණු පිරිස් මෙන්ම ඔවුන්ගෙන් යැපෙන්නම්ද අද අන්ත අසරණ භාවයට පත් වී තිබෙනවා. පසුගිය වසරේදී මත්ස්‍ය නිෂ්පාදනය 8.9%කින් පහළ ගොස් ඇති අතර මේ නිසා අප රට මහා සාගරයෙන් වටවී ඇතත් මත්ස්‍ය මිල ගණන්වල අඩුවක් දකින්නට ලැබෙන්නේ නැහැ. දෙමව්පියන්ට සිය දරුවන්ට පෝෂණය සඳහා වැදගත් වන මාළු ආහාරය සඳහා ලබා දීමේදී මේ වන විට දෙවතාවක් හිතන්නට සිදු වෙලා තිබේ. ධීවර අමාත්‍යංශය සහ ලංකා ධීවර සංස්ථාවේ අරමුණ විය යුත්තේ නිසි කළමනාකරණ ක්‍රමවේද මගින් වෙළඳපළ ඒකාධිකාරීන් මැඩපවත්වා මෙම තත්ත්වයන්ට පිළියම් සෙවීමයි. එමගින් ධීවර ප්‍රජාවට හා ප්‍රායෝගික පාරිභෝගික ජනතාවට සැලසීම රජයේ වගකීම වී තිබෙනවා. නමුත් ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමක් සිදුවන බවක් පේනට නැහැ. මේ නිසා පීඩාවට පත් ඇති ධීවර ප්‍රජාවට සහන සැලසීම සම්බන්ධයෙන් රජයේ කඩිනම් අවධානය යොමු කළ යුතු බව මම ප්‍රකාශ කර සිටිනවා. මම මතක් කරන්න කැමතියි ගරු ධීවර අමාත්‍යතුමාට, ධීවර අමාත්‍යංශයේ උපදේශක කාරක සභාවේ අපි ඇවිල්ලා ප්‍රශ්න කරනකොට එක්ස්ප්‍රස් පර්ල් ඩිසාස්ටර් එකේ එක්ස්ප්‍රස් පර්ල් ඛේදවාචකේ ධීවර අමාත්‍යංශයේ තීන්දුව කළා තියෙන්නේ හානිය ගණනය කරලා තිබෙන්නේ මීගමුවේ සිට පානදුර දක්වා විතරයි. ඒක සම්පූර්ණයෙන්ම වැරදි. ඒ කියන්නේ පුත්තලම් දිස්ත්‍රික්කයේ සහ පානදුරින් පහළට ඒ තියෙන වෙරළාසන්න දිස්ත්‍රික්කවල මේ ඛේදවාචකෙන් මත්ස්‍ය සම්පතට ධීවර ශේෂ්ත්‍රයට හානියක් සිදුුණයි කියන එක තවමත් ධීවර අමාත්‍යංශයේ ගණනය කරලා නැහැ. මේ පිළිබඳව මම අවධානය යොමු කරන ගරු අමාත්‍යතුමාගේ කරුණා කරලා මේ වැරද්ද නිවැරදි කරන්න කටයුතු කරා. සාගර සම්පත නිසි පරිදි කළමනාකරණය කිරීම තුළින් ධීවර කර්මාන්තයේ මෙරටට ආදායම් උපයා දෙන ප්‍රමුඛතම කර්මාන්තයක් වශයෙන් ගොඩනැංවිය හැකි බව රජය පිළිගන්නේද? එසේනම් මෙම ආර්ථික අර්බුදකාරී තත්ත්වයේ ඉලක්ක කොටගෙන ධීවර කර්මාන්තයේ උන්නතිය සඳහා රජය ගෙන ඇති පියවර මොනවාද? මෙරට කලපු ආශ්‍රිත මත්ස්‍ය සම්පත රැකගැනීම උදෙසා කලපු සංරක්ෂණය කිරීමේ විධිමත් වැඩපිළිවෙලක් රජය දියත් කර තිබේද? එසේනම් මේ කවරේ භූමි තෙල් හා ඩීසල් ඉන්ධන මිල ගණන් ඉහළ යෑම බහුදින ධීවර යාත්‍රා සඳහා දැරිය යුතු ආහාර පාන වියදම් ධීවර යාත්‍රා අමතර කොටස් වෙනුවෙන් දැරිය යුතු වියදම් ඇතුළු අනෙකුත් වියදම් ඉහළ යෑම වැනි කරුණු හේතුවෙන් ධීවරින් රැසක් අදවන විට ධීවර කර්මාන්තය අතහැර ගොස් තිබෙන බව රජයේ දන්නේද? ධීවර කර්මාන්තයේ යෙදීම සඳහා අවශ්‍ය ඉන්ධන සහනදායි මිලක් යටතේ ධීවරින්ට ලබා දීම සඳහා ක්‍රමවේදයක් සකස් කළ නොහැකි. ගරු අමාත්‍යතුමාගේ අවධානය යොමු කරන්න කැමතියි. මම පහුගිය දිනක දොඩන්දුව වරායේ සංචාරයක නියැලුණා. අර චීන රජයෙන් ලබා දුන්නු ඉන්ධන ටිකවත් හරියට බෙදලා දීලා නැහැ ධීවර ප්‍රජාවට. පොරොන්දු වුණු ප්‍රමාණය නෙමෙයි දීලා තියෙන්නේ, ඊට වඩා අඩු ප්‍රමාණයක්. මම අහන්න කැමතියි ඔබතුමාගෙන් කවදද මේ විදේශ ආධාරයක් හැටියට ලැබුණු ඒ ඉන්ධන ටික ධීවර ප්‍රජාව වෙනුවෙන් ලබා දෙන්නට ඔබ කටයුතු කරා? ධීවරින් කර්මාන්තයේ නොයදීම හේතුවෙන් මෙරටට ගෙන එන මත්ස්‍ය අස්වැන්න විශාල ලෙස අඩුවී ඇති බව රජය පිළිගන්නේද? ඒ කියන්නේ කර්මාන්තයේ අඩපණ වීම තුළ මත්ස්‍ය නිෂ්පාදනයේ කඩා වැටීමකට ලක් වී තිබෙනවා කියන එක රජය පිළිගන්නවාද? මිල ගණන් ඉහළ ගොස් ඇති බව රජය දන්නේද? ඉහළ මන්ද පෝෂණ තත්ත්වයක් පවතින කාල පරිච්ඡේදයක දරුවන්ගේ පෝෂණය කෙරෙහි මේ ඍජුවම අහිතකර අන්දමින් බලපාන බව රජය දන්නේද? පසුගිය 2022 වසරේදී දීවරංශයේ මගින් මෙරටට කොපමණ අපනයන ආදායමක් හිමිව තිබේද? එය 2021 වර්ෂය හා සැසඳීමේදී වැඩිවීමක්ද නැතහොත් අඩුවීමක්? එසේනම් ඊට හේතු කවරේද? මෙරට මත්ස්‍ය සම්පත ආශ්‍රිතව සිදු කරනු ලබන අතුරු නිෂ්පාදන පිළිබඳව සෑහීමකට පත්විය හැකිද? නොයසේනම් මත්ස්‍ය සම්පත ආශ්‍රයෙන් සිදු කරනු ලබන මෙම අතුරු නිෂ්පාදන කර්මාන්තය වැඩි දියුණු කිරීම සඳහා රජයේගෙන ඇති පීවර කවරේද? විදේශීය රටවල් මත්ස්‍ය නැල්ලීම සඳහා භාවිතා කරනු ලබන විවිධ ක්‍රමවේද නිසා using trawlers for fishing, trawling, මෙරට සාගර කලාපය තුළ වෙසෙන මත්ස්‍ය සම්පතට හානි සිදුවන බව රජය දන්නේද? එවැනි තත්ත්වයන් වළක්වාලීම සඳහා රජය ගෙන ඇති පියවර කවරේද? ලංකා ධීවර සංස්ථාවේ පාලන අධිකාරී විසින් එහි සේවක අර්ථසාධක අරමුදල්, සේවක භාරකාර අරමුදල් සහ විශ්‍රාමික පාරිතෝෂිත දීමනා ගෙවීම් සිදුකර නොමැති බව වාර්තා වෙනවා. මෙය සත්‍යයක්ද? එසේනම් මේ කොපමණ මුදලක්ද? මෙම ගෙවීම් ප්‍රමාද වීමට හේතු කවරේද? මෙම ගෙවීම් සිදු කිරීමට රජය අපේක්ෂා කරන්නේ කවද? දරු ඇමතිතුමනි, ඔබතුමාට කියන්න කැමති, 700ක් පමණ සේවකින්ගේ EPF ETFR විශ්‍රාමික සේවකින් 72 දෙනෙකුගේ විශ්‍රාමික පාරිතෝෂික දීන්මනා ගෙවීම් පැහැර හැරලා තිබෙනවා. ඒ අනුව රුපියල් කෝටි 65ක් පමණ වන EPF ETF මුදල් සහ විශ්‍රාමික පාරිතෝෂික පාරිතෝෂිත රුපියල් කෝටි 2.5කට අධික මුදලක් තිබෙනවා. මේවා ගෙවන්නට කටයුතු කරන්නේ කවදද කියලා මම අහන්න කැමතියි. දකුණු පළාතේ ගාල් නගරයේ පිහිටුවා ඇති සමා වෙන්න, පසුගිය වසරේදී ශ්‍රී ලංකා ධීවර සංස්ථාව මගින් ඍජුව ධීවරින්ගෙන් කොපමණ මත්ස්‍ය අස්වැන්නක් මිලදී ගෙන තිබේද? ඍජුවම ධීවරින්ගෙන් සිදු කරන ලබන මිලදී ගැනීම හැරුණුකොට වෙනත් ආකාරයකට මත්ස්‍ය අස්වැන්න මිලදී ගැනීම සඳහා ලංකා ධීවර සංස්ථාව කටයුතු කර තිබේද? එසේනම් එලෙස කොපමණ මත්ස්‍ය අස්වැන්නක් මිලදී ගෙන තිබේද? ඊට හේතු කවරේද? ගරු ඇමතිතුමනි, ඔබතුමාට කියන්න කැමති, ලංකා ධීවර සංස්ථාවේ මසුන් මිලදී ගනු ලබන්නේ මිලදී ගැනීමේ විධායක හරහා නොව පෞද්ගලික වෙළඳුන් හරහා. මේ ක්‍රියාව නිසා ලංකා ධීවර සංස්ථාවට අයවැය යුතු රුපියල් කෝටි 10කට අධික මුදලක් මාසිකව කොටස් වශයෙන් වංචනිකව ආයතනයට අහිමි වෙනවා. කවුද මේ හොර ධීවර මත්ස්‍ය ජාවාරමට වග කියන්නේ? ඔබද? එහෙමත් නැත්නම් අමාත්‍යංශයේ නිලධාරියෙක්ද? කවුද කියන එක ඔබතුමාගෙන් මම බොහොම පැහැදිලිව අහන්න කැමතියි. දකුණු පළාතේ ගාල් නගරයේ පිහිටුවා ඇති විශාලතම ශීතාගාරයේ බදු දීමට රජය කටයුතු කර තිබේද? ඒ කුමන පිරිසකකටද? ඒ සඳහා වූ බදු මුදල් ලංකා ධීවර සංස්ථාව වෙත සම්පූර්ණයෙන්ම හිමි වී තිබේද? නොයසේනම් ඊට හේතු කවරේද? මේ සම්බන්ධයෙන් රජය ගන්න පියවර කුමක්ද? ගරු ඇමතිතුමනි, ගාල්ල පිහිටි ශීතාගාර පද්ධතිය, දකුණු පළාතේ පිහිටි විශාලතම ශීතාගාරය, ලාව ලැබූ එම ශීතාගාරය පාලනාධිකාරිය විසින් දූෂිත ආකාරයෙන් විධිමත් ටෙන්ඩර් පටිපාටියකින් තොරව බදු දීලා තිබෙනවා. එම බදු මුදල්ද ක්‍රමවත් ආකාරයට මේ වන විට ආයතනයට ලැබිලා නැහැ. මොකද්ද මේක ගැන ගන්න ක්‍රියාමාර්ග? ඊට අමතරව මම විශේෂයෙන්ම ඔබතුමාගෙන් අහන්න කැමති, මේ ධීවර අමාත්‍යංශයේ මේ ධීවර ශේෂ්ත්‍රයේ මේ ආයතනවල වංචා දූෂණ කටයුතු රසක් තිබෙනවා. මම ඔබතුමාගේ අවධානය යොමු කරන්න කැමති, කොළඹ දිස්ත්‍රික් කාර්යාලයේ පැවති ණය වලින් රුපියල් 133,000 මහා භාණ්ඩාගාරෙන් වර්ෂ 2017 ගෙවා මෙට්‍රෝ නමින් නැවත ආරම්භ කළ ඒ කොළඹ දිස්ත්‍රික් කාර්යාලයේ ඒ ණයවලින් ආරම්භ කරපු එම වැඩපිළිවෙල ඒකේ ණයබරතාවය කෝටි 15 දක්වා වර්ධනය වෙලා තිබෙනවා. හැබැයි කෝටි 15 දක්වා වැඩි වෙන මොහොතක් තුල වැඩ බලන කළමනාකරු ලෙස කරන කටයුතු කරන නිලධාරියාට එරෙහිව කිසිම ක්‍රියාමාර්ගයක් අරගෙන නැහැ. මීට පෙර එම කාර්යාලයේ ණය රුපියල් කෝටි 3ක්ම තිබියදී ඒකේ කළමනාකරු ඉවත් කළා තිබෙනවා. හැබැයි ඒ ණය වරතාවය කෝටි 15ක් වෙනකොට ඒ වැඩ බලන කළමනාකරුවට කිසිම ක්‍රියාමාර්ගයක් ඔබතුමන්ලා අරගෙන නැහැ. ඒ වගේම ධීවර සංස්ථාවේ 2022 වර්ෂයේ අභ්‍යන්තර විධායකයන් මගින් මිලදීගත් මසුන් ප්‍රමාණය පිළිබඳව සම්පූර්ණ විස්තර වාර්තාවක් ලබා දෙන්න ඕන. ඒ වගේම විශේෂයෙන්ම ලංකා ධීවර සංස්ථාව 2022 වර්ෂයේ පෞද්ගලික වෙළඳුන්ගෙන් මිලදීගත් මසුන් සංඛ්‍යාව ප්‍රමාණය කොබමුණද කියන එක ගැනත් අපිට සවිස්තර වාර්තාවක් අවශ්‍යයි. ඒ වගේම මම ඔබතුමාට කියන්න කැමතියි මේක ඔබතුමාගේ කාලවකවානුවද කියලා මම දන්නේ නැහැ. 2021 කොරෝනා කාල සීමාව තුළ වෙනත් අමතිවරයෙක් ඉන්න කාලේ තලපත් මාළු සහිත කන්ටේනර් දෙකක් ධීවර සංස්ථාවට මුදා හැරීමට අවසර අරගෙන තිබෙනවා. හැබැයි ගරු අමතිතුමනි මේ තලපත් මාළු කන්ටේනර් දෙක ලංකා ධීවර සංස්ථාවට ලැබිලා නැහැ. මේ මසුන් සංස්ථාවට ලබා ගැනීම සඳහා කටයුතු කර කළමනාකාර අධ්‍යක්ෂකවරයා ක්‍රිෂාන්ත රත්නවීර මහත්මයාව සේවෙන් ඉවත් කළා තිබෙනවා. ඉතින් අහන්න කැමති මේ කිලෝ 54,000කට ආසන්න තලපත් මාළු සහිත මෙම කන්ටේනර් දෙකට මොකක්ද සිදුවුනේ කියන එක ගැන ඔබතුමා උත්තරයක් දෙනවද? ඒකට අපිට අංග සම්පූර්ණ පිළිතුරක් ලබා දෙනවද කියන එක මම මේ අවස්ථාවේ අහන්න කැමතියි. ඒ වගේම අවසාන වශයෙන් මම ඔබතුමාගේ අවධානය යොමු කරන්නට කැමතියි. ලංකා ධීවර සංස්ථාවේ නිෂ්පාදන අංශයට මිලදීගත් වැකියුම් මැෂින් යන්ත්‍රය මිලදී ගැනීමේදී වංචා සිදු වෙලා තිබෙනවා. ඒ පිළිබඳ මොකක්ද ඔබතුමා ගන්න ක්‍රියාමාර්ගය? 2015 ධීවර සංස්ථාවේ ප්‍රධාන කාර්යාලය ආරම්භ කරන ලද අපනයන මත්ස්‍ය සැකසුම් ඒකකයේ වර්තමාන තත්ත්වය මොකක්ද? මේ සඳහා රුපියල් කෝටි 20ක් වැය කරලා තිබෙනවා. තාමත් වැඩ අවසන් කරලා නැහැ. ඒ වගේම විශේෂයෙන්ම ධීවර සංස්ථාවේ රුපියල් කෝටි ගණනක මූල්‍ය කටයුතු සිදුවෙන ගම්පහ කාර්යාලයේ කළමනාකරු වසර 13ක්ම එකම තැන. මොකද්ද මේකට හේතුව? ඒ නිසා මම ඔබතුමාට මේ ධීවර ක්ෂේත්‍රයේ වංචා අක්‍රමිකතාවයන් දූෂණ ඒ ප්‍රශ්න පිළිබඳව කරුණු ගණනාවක් ඉදිරිපත් කරලා ඔබතුමාට කියන්න කැමති වැඩ බලන කළමනාකරුවන් වශයෙන් පාලන අධිකාරියට හිතවත් සුදුසුකම් නොමැති පුද්ගලින් පත් කරලා තිබෙනවා. මේක වැරදි ක්‍රියාවක්. ඒක නිවැරදි කරන්න. ඒ වගේම අභ්‍යන්තර විගණක තනතුරට සුදුසුකම් ලත් පුද්ගලෙක් මේ දක්වා බඳවාගෙන නැහැ. ඒ නිසා මේ කරුණු කාරණා පිළිබඳව ඔබතුමා කරුණා කරලා අවධානය යොමු කරලා මේ ධීවර ක්ෂේත්‍රයේ ගොඩනගන්නට ඒ වගේම මේ ධීවර අමාත්‍යංශය සහ අමාත්‍යංශය යටතේ තිබෙන ආයතන තුල ක්‍රියාත්මක වෙන මේ දූෂණ වංචා හොරකම් හොයලා බලලා ඒ වැරදි කරන අයට ඒ නිසි ක්‍රමවේදය තුල ඒ දඬුවම් ලබා දෙන්නට කටයුතු කරන්නයි කියලා මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරා.
ගෞරව இறுதி சபாநாயகர் அவர்களே, கௌரவ எதிர்கட்சி தலைவர் அவர்கள் 8 கேள்விகளை எனக்கு அனுப்பியிருந்தார். அது நேற்று மாலைதான் என்னுடைய கைக்கு கிடைத்தது. அதை விட இன்று அவர் மேலதிக கேள்விகளையும் இதில் கேட்டிருக்கின்றார். ஆனால் அதில் பதிவில் இல்லை. நான் அவற்றையும் கருத்தில் எடுத்து எனக்கு ஒரு கிழமை ஆபாசம் தேவைப்படுகின்றது. ஏனென்றால் இன்றைக்கு அமைச்சனுடைய 5 ஒழுங்கு விதிகளை இங்கு சமர்ப்பிக்க இருக்கின்றபடியினால் கால அவகாசம் கேட்கின்றேன். நிச்சயமாக அவருடைய கேள்விகளுக்கு நான் அடுத்த வாரம் பதில் தருவேன்.
கர்வ பூஜை அத்துரையிலே ரத்னஹிமே 27 பிரச்சனை.
கரு சபாபதித்துமணி, අද මම අහන්න යන ප්‍රශ්නය සම්බන්ධයෙන් ඊයේ පාර්ලිමේන්තුව තුළ විශාල වශයෙන් විපක්ෂ නායකතුමාත් ඒ වගේම තවත් මන්ත්‍රීවරුන් මේ පිළිබඳ පක්ෂනායකයන් ප්‍රශ්න කළා තියෙනවා. ගරු සභාපතිතුමනි, නිසා මේ ප්‍රශ්නය මම දැනට අක්කර 50000ක පමණ වගාවේ කෙසෙල් වගාවේ නිරත ගොවියන් බරපතල අර්බුදයකට අද මුහුණ දීලා තියෙනවා. විශේෂයෙන් මේ සිදුවෙදී පාඩුව ඩොලර් බිලියන 15ක් විතර. නමුත් දැන් වතුර දීම නිසා ඒ තත්ත්වය මගහැරිලා තියෙනවා. විශේෂයෙන්ම ඉලක්කම් වලින් සිදු පාඩුවට වඩා මේහා ආශ්‍රිත පෙළඳාමට ඒ වගේම ජීවත් වන පවුල් සමාජිකයන් ආදී ලෙස බැලුවම 150000ක විතර ජන සමූහයක් මේ ප්‍රශ්නයට ඍජුවම දායක වෙනවා, මේ පාඩුව වලට මුහුණ දෙනවා. ඒ වගේම රටේ සහල් නිෂ්පාදනයේ අඩුවීමත් මේ නිසා සිදුවෙන්න පුළුවන්. මොකද හේතුව වතුර ලබා දුන්නත් මෙහි පාඩුව පිළිබඳ විධිමත් සංගණනයක් කළ යුතු වෙනවා. ආණ්ඩුව මේ අර්බුදයේ බරපතලකම තේරුම් ගත්ත බවක් අපට පේන්නට නැහැ. ඒ නිසා මම මේ අවස්ථාවේදී කියන්න කැමතියි, විශේෂයෙන්ම දැනට මේ අවස්ථාවේදී කෘෂිකර්ම අමාත්‍යතුමා හා මහවැලි අමාත්‍යංශයේ බාර ඇමතුම මේ සම්බන්ධව නිසි අවධානයකින් කටයුතු කර යුතු වෙනවා. මේ සම්බන්ධව අඩුම තරමේ අදාළ අමාත්‍යංශ ඒකාබද්ධ වී සාකච්ඡාවක් කළ යුතු වෙනවා. එක පැත්තකින් විදුලි නිෂ්පාදනයට සම්බන්ධය. ඒ වගේම නිලධාරීන් සහ ඇමතිවරුන් එකට ඒකාබද්ධ වී සාකච්ඡාවක් කර යුතු වෙනවා. රටක මෙතරම් අර්බුදයක් තිබේදී මේ අයට එකතු වී මේ සම්බන්ධයෙන් සාකච්ඡාවකට එකඟතාවයකට පත්වීමට නොහැකි වීම ගැන ගරු සභාපතිතුමනි අතිශයම කනගාටුවක් ඇති වෙනවා. මොකද අපි වතුර ලබා දෙන්න අපට සෑහෙන කාලයක් ගත වුණා. මිනිස්සු උපවාසයක නිරත වුණා. සත්‍යග්‍රහයක නිරත වුණා. අන්තිමේදී ඒ උඩවලව ආශ්‍රිත කුඹුරු අක්කර 50000ක් විශේෂයෙන්ම අනිත් වගාවන් සහිතවම සෑහෙන අර්බුදයකට මුහුණ දුන්නා. ඉතින් මේ තීරණය ගන්න මේසා විශාල කාලයක් පමා වීමේ හේතුව ඒ කියන්නේ දැන් අපි වතුර දුන්නේ මහජන උද්ඝෝෂණය නිසාද? එහෙම නැත්නම් පාර්ලිමේන්තුවේ බැති ඇමතුරුන් මන්ත්‍රීවරුන් විපක්ෂයේ කතා කිරීම නිසාද? මොන කාරණේ නිසාද? අපි තීරණයක් ගත යුතු තිබුණේ ගොවි ජනතාවගේ උද්ඝෝෂණය වෙන්න පෙර. එහෙම නැත්නම් ගොවියෝ උද්ඝෝෂණය කළ දවස් දෙක තුනක් ඇතුළත. දැන් ප්‍රශ්නේ තියෙන්නේ වතුර දීමේ පටිපාටිය සම්බන්ධයෙන්. අපි දන්නවා ලංකාවේ විදුලි ජලය මුදා හැරීමේදී කරුණු දෙකක් තියෙනවා. එකක් තමයි විදුලිය සඳහා විදුලි නිෂ්පාදනයේ, දෙවෙනි එක තමයි කෘෂි කර්මාන්තය. විශේෂයෙන්ම කියන්නට ඕන මේ සම්බන්ධයෙන් අදත් හරි විධිමත් පටිපාටියක් සකස් වෙලා නැහැ. අපි උදාහරණයකට ගත්තොත් යල කන්නේදී බොහෝ ප්‍රදේශවල වගා කරන්නේ නැහැ. ඒ කියන්නේ හෙක් වීගොවිතන ගත්තොත් හෙක්ටයාර 750000ක් අපි වගා කරනවා. එයින් ඒක බහිනවා 3500ට 4000 අතරට. එතන ඒ යල කන්නේ ගොවිතැන් අතහරින කණ්ඩායම ලක්ෂ 3000ක් කියලා ගත්තොත් හෙක්ටයාර ඒ 3000 ගොවිතැන් කරන්නේ වැව් වතුර දීමෙන් නෙමෙයි මහ කන්නේදී වැහි වතුරේ. එහෙමනම් මහ කන්නේදී අපි වැහි වතුර මුදා හැරීම ඉතාම අඩු මට්ටමකින් කරන්න ඕන. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ගොවියන්ට අපි කිසිම මඟ පෙන්වීමක් සිද්ධ කළ නැහැ. කුමක් සම්බන්ධයෙන්ද? අපි වැස්ස එනකොටම වගා කරන්න ගොවියන්ට මඟ පෙන්වීමක් නැහැ. වැහැල වැහැල ඉවුරුනාට පස්සේ තමයි අපි කන්න රැස්වීම තියලා වතුර දෙන්නේ. මෙන්න මේක සෑහෙන අර්බුදයක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා විදුලි බල මණ්ඩලය හා කෘෂිකර්ම අමාත්‍යාංශය ඒකාබද්ධව සාකච්ඡාවක් කරනවා නම් මේ වතුර දීම සම්බන්ධයෙන් මීට වඩා යථාර්ථවාදී විමසුමකට එන්න පුළුවන්. ඒ කියන්නේ මහ කන්නේදී වැව් නැති ප්‍රදේශවල වගා කරනවා වැව් වතුර නැතුව. එහෙමනම් වැව් තියෙන ප්‍රදේශවලත් වතුර ටික ආරක්ෂා කරගන්න පුළුවන්. ඒ කියන්නේ මහේදී ලැබෙන, ඒ කියන්නේ ඔක්තෝබර් සිට මෝසමේදී ලැබෙන වතුර අපිට ගබඩා කරලා තියාගන්න පුළුවන්. අපි මහ කන්නේ දෙනම් ඔක්තෝබර් සිට පෙබරවාරි දක්වා කරන වගාවේදී පුළුවන් තරම් වැව් ජලය අඩුවෙන් පරිභෝජනය කළොත්. නමුත් ඒ සම්බන්ධයෙන් කන්න රැස්වීමේදී වතුර දෙන පටිපාටිය තීරණය කරන්නේ නිලධාරීන් වීම නිසා. ඒ වගේම විදුලිය සහ ගොවිතැන් කිරීමට අදාළ වතුර දීම සඳහා විධිමත් යථාර්ථවාදී සාකච්ඡා නොකිරීම නිසා තමයි මේ ගැටලුව පැනනගිලා තියෙන්නේ. විශේෂයෙන්ම ගරු සභාපතිතුමනි, ඇත්ත වශයෙන්ම අස්වැන්න පාඩුනොත් අක්කර 50000ක කොච්චර පාඩුවක්ද? විදුලියට දී හැරියොත් කොච්චර පාඩුවක්ද? මේක සංගණනය කරාම අපට පේනවා එකට එකකට නෙවෙයි එකට පහකට වැඩි ප්‍රමාණයක් ගොවියන්ට, ඒ කියන්නේ වගා පාළුවක් වෙලා නියම් පාළුවකට වතුර නැති පාඩුවකට ගොවිය මුහුණ දුන්නොත් ඒකෙන් වෙන පාඩුව 5 ගුණයකින් වැඩි. එහෙමනම් අපිට තීන්දුව ගන්න බොහොම ලෙහෙසියෙන් තිබුණා. ඇයි ඒ තීන්දුව ගන්න බැරි වුණේ? ඉතින් ඒ නිසා මම හිතනවා මේ වතුර දීම සම්බන්ධයෙන් විශේෂයෙන්ම ජලවිදුලිය හා ගොවිතැන ගොවිතැනට මහකන්නේදි වතුර දීමේ පටිපාටිය සහ වතුර ගබඩා ඒ කියන්නේ වැව්වල ජලය රඳා තබා ගැනීමේ ප්‍රතිපත්තිය කොයි විදිහකටද කරන්න ඕන කියලා අලුත් තත්යකට අපි එළඹෙන්න ඕන. එහෙම සාකච්ඡාවක් ඒකබද්ද සාකච්ඡාවක් කරන බව පේන්නේ නැහැ. ඇත්ත වශයෙන්ම උතුරු නැගෙනහිර ප්‍රශ්නය මේ බලතල බෙදෙනද අනම්මනක් නෙවෙයි. දැන් ඇතිවිලා තියෙන ප්‍රශ්නේ මේවා. මේකට උත්තරයක් අපි දෙන්න ප්‍රමුඛතාවයක් දෙන්න අවශ්‍ය වෙනවා. ඒ ආර්ථිකයේ පැත්තෙන් බැලුවොත් ඒ ගැන කිසිදු සාකච්ඡාවක් කළ නැහැ. ඒ නිසා පාර්ශ්වනහ ප්‍රශ්න මා එමුතුමාගෙන් අහන්න කැමතියි. ඇත්ත වශයෙන්ම මේ ප්‍රශ්නය මම ඊයේ දාන්න තීරණය කරලා තිබුණේ නමුත් ඒක මට අහන්න බැරුණා. කෙසේ වුණත් කෘෂිකර්ම ඇමතිතුම මේ සම්බන්ධයෙන් ප්‍රමාණවත් උත්තර දීලා තියෙනවා. ඒ වගේම ඇමති විරුද්ධ පක්ෂයෙන් ප්‍රශ්න අහලා උත්තර දීලා තියෙනවා. නමුත් දැන් ප්‍රශ්න කීපයක් පැන නැගිලා තියෙනවා. එනම් වෙලා තියෙන වගහානිය කොච්චරද කියන එක. දැන් වැදගත්ම ප්‍රශ්නය කෙසෙල් වගාවට හෝ වේවා අතුරු භෝග වලට වේවා වීගවිතනට වේවා වෙලා තියෙන වගහානිය කොයිතරම් ප්‍රමාණයක්ද? ජලය ලබා දීම සම්බන්ධයෙන් තෝරාගෙන ඇති ව්‍යුහය ජලය ලබා දීමේදී කන්න රැස්වීමයි ගොවියොයින් අතර නෙවෙයි වතුර දෙන පටිපාටි පිළිබඳ වෙනස් සාකච්ඡාවක්. ඒ කියන්නේ ජාතික මට්ටමේ සාකච්ඡාවක සම්මුතියක් අවශ්‍ය වෙලා තියෙනවා. ඒ ගැන සාකච්ඡාවක් තියෙනවද? උඩවලෝ ජලාශයෙන් ගොවිතැන් කරන ගොවීන් කුමන ගොවි තැන්වල නිරතවන්නේද? වී ගොවිතැනට අමතරව කුමන වගාවන් සිදු කරන්නේද? එමෙන්ම මේ සඳහා සිදුව ඇති පාඩුව කෙතරම් දැයි ගණනය කර ඇත්තේද? සිදු වූ හානි සඳහා ගොවියන්ට වන්දි ලබා දීමේ වැඩපිළිවෙළ දියත් කර ඇත්තේද? ගරු සභාපතිතුමනි, මේ වන විට මේ වෙච්ච දින 15කට වැඩි කාලයක් වතුර නොදීම නිසා තීරණ ගොවිතැනට තීරණාත්මක ගාස්තය වතුර නොදීම නිසා බරපතල පාඩුවක් කියලා තියෙනවා. ඒ පාඩුව කොච්චරද කියලා සංගණනයක් කරන්න වෙනවා. මොකද කියනනම් ගොවියන්ට අපිට වගාහානියක් අනිවාර්යෙන් දෙන්න සිද්ධ වෙන නිසා. දිනෙන් දින වීමිල පහත වැටීම සමග වී මිලදී ගැනීමේ ප්‍රශ්නයක් ඇති වෙනවා ඊළඟට. ඒ ප්‍රශ්නය සම්බන්ධයෙන් විධිමත් වැඩපිළිවෙළක් නැහැ. ඒක ගියවර මහකණ්ඩෙදිත් ඇති වුණා. මේ පාර දැන් මේ වගා කරපු යල කන්නේදිත් ඒ ප්‍රශ්නේ ඇති වෙනවා. ඒකට මොකද්ද දින වැඩපිළිවෙල? ඒ වගේම ගොවියන්ට පොහොර දීම සම්බන්ධයෙන් දැනට ගෙනස් තියෙන වැඩපිළිවෙල කුමක්ද කියලා මා දැනගන්න කැමතියි. ඒ නිසා ගරු සභාවට මීට අදාළ ප්‍රශ්න සඳහා උත්තරයක් ලබා දෙන ලෙස මා ඉල්ලා සිට බොහොම ස්තුතියි.
ගරු අමාත්‍යතුමා,
අර නිජගතානක තිබුණේ මේ සම්පූර්ණ උත්තරයක් තිබෙනවා. මම සභාවට ප්‍රකාශ කරන්නද එහෙම නැත්නම් සභාගත කරන්නද?
කක් තමයි මේ වගාහානිය කොච්චරද කියන එක. දෙවෙනි කාරණේ තමයි මේ වගාහානියට මුදල් ගෙවන්න මොකක් හරි පටිපාටියක් තියනවද කියන එක. මොකද ගොවියෝ දැන් මම ඊයේත් ගොවියන් සමග සාකච්ඡා කළා, විශාල ප්‍රශ්නයක් තියෙනවා වගාහානිය සම්බන්ධයෙන්.
දැනට ගණන් බල්ල තියෙන හැටියට ඔබ වහන්සේගේ අහු ප්‍රශ්නෙට උත්තරේ වගාහානිය හෙක්ටයාර 2596ක් හැටියට ගණන් බල්ල තියෙනවා. ඒක සම්පූර්ණ සවිස්තර අමුණක් තියෙනවා. ඔබ වහන්සේට ඒක ලබා දෙන්න පුළුවන්. ඊළඟට වගාහානියට
වගාහානිය ප්‍රශ්නේ තියෙන සම්පූර්ණ වගාහානිය අක්කර 2500ක්. නමුත් අනිත් තැන්වල ගොවියන්ට වතුර, ඒ කියන්නේ අවශ්‍ය කාලයේ වතුර නොදීම නිසා වෙච්ච හානිය 100ට කීයක ඩ්‍රොප් එකක් තියෙනවද? ඒ කියන්නේ සමස්තයක් විදියට.
මේක එහෙම උත්තර සඳහන් වෙන්නේ නැහැ. ඔබ වහන්සේ අහපු ප්‍රශ්න වලට මේක උත්තර ටික තියෙනවා.
නෑ, වගාහානිය මං අහන්නේ ඔබතුමා කිව්ව අක්කර 2500කට වගාහණයක් වෙලා තියෙනවා කියලානේ.
ඔව්.
ඒ මම අහන්නේ අනිත් අස්වැන්න අඩුවීම කොච්චර වෙලා තියෙනවද? ඒකත් මම අහලා තිනවා මේක.
මයිතන මම මේක මේ දැන් වගාහණිය සම්බන්ධයෙන් රුපියල් බිලියන 3.7ක් බිලියන 3.07ක් මේක මේ ඔබ වහන්සේට සවිස්තර උත්තරයක් තියෙනවා. අවශ්‍ය නම් ගරු කැමරටමත් එක්ක මේ සම්බන්ධ සාකච්ඡා කරන්න පුළුවන්. එතකොට වගාහානියට ගොවීන්ට වන්දි ලබා දීමේ වැඩපිළිවෙළක් අපි ක්‍රියාත්මක කරලා තිබෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. නිර්දේශිත ප්‍රභේදයන් වගා කාලසටහන් වලට අනුකූලව හා දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු උපදෙස් පරිදි වගාව සිදු කර ඇතනම් එසේ සිදු කරන ලද වගාවට ගම්බතුරෙන් නියගෙන් හෝ වනාලීන්ගෙන් හානි සිදු ඇතනම් කෘෂිකර්ම අමාත්‍යාංශ චක්‍රලේඛ අංක 2017-07 යටතේ වන්දි ගෙවීමට හැකියාව පවතින බව දන්වනවා. ඒ අනුව අවසන් අවස්ථාවේ හානිය සිදුව ඇතනම් අක්කරයකට උපරිමයේ රුපියල් 40,000කට යටත්ව මහා භාණ්ඩාගාරයෙන් ප්‍රතිපාදන ලබා ගැනීමෙන් අනතුරුව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මගින් වගාහානි සඳහා වන්දි ගෙවීමට අවශ්‍ය කටයුතු කරනවා. අනිත් උත්තර සභාගත කරනවා.
හොඳයි. බොහොම ස්තුතියි. අමාත්‍යාංශ නිවේදන මුදල් ආර්ථික ස්ථායීකරණ හා රාජ්‍ය ප්‍රතිපත්ති අමාත්‍යමා වෙනුවෙන් ගරු රාජ්‍ය අමාත්‍ය රංජිත් සීමලා පිටිමත්තුමා.
ගරු නියෝජක කතානායකතුමනි, 27.2 යටතේ අසන ලද ප්‍රශ්නයට පිළිතුර ගරු විපක්ෂ නායකතුමා ඊයේ දිනේ අහපු ප්‍රශ්නයට, එක වසර 28 කෝ සමෘද්ධි ව්‍යාපාරය දරිද්‍රතාවය දුරලීමට සැලකිය යුතු වැදගත් මෙහෙයක් ඉටු කළ නමුදු අවසාන ඉලක්කය වූ ජීවන තත්ත්ව ඉහළ දැමීම තුළින් ශක්තිමත් පවුල් බිහිකිරීම ප්‍රතිශතාත්මකව අවම වීම සහ සහනාධාර සැලකිය යුතු ප්‍රමාණයක් නුසුදුස්සන්ට ලැබීම හා සුදුස්සන්ට නොලැබීම වරහන් ඇතුළේ 2009 ලෝක බැංකු වාර්තාව අනුව 12%ක් ඉහළම ආදායම් ලබන පන්තිය මේ සහනාධාරය ලැබීම වරහන් වහලා නව ක්‍රමයක අවශ්‍යතාවය පෙන්වූ ප්‍රධාන සාධකය විය. 2. අස්වැසුම සුභසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමයේ අරමුණ මෙතෙක් පැවති සුභසාධක යෝජනා ක්‍රමවලට වඩා වැඩි සහනයක් දුප්පත් ජනතාවට ලබා දීමයි. සමෘද්ධි ප්‍රතිලාභ ලබා දීමේ වැඩසටහන අවසන් කර අස්වැසුම සුභසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට හේතු වූ අනෙකුත් කරුණු මෙසේය. අයන්න කොවිඩ් වසංගතයේ පැතිරීමත් සමග සිදු වූ ලෝක ආර්ථික අර්බුදයේ බලපෑමත් ශ්‍රී ලංකා ආර්ථිකය තුළ වර්ධනය වූ ආර්ථික පසුබෑම හේතුවෙන් මෑත වර්ෂවලදී ජීවත් වීමට අවශ්‍ය අවම ආදායම නොලබන පවුල් සංඛ්‍යාව වැඩිවීමත්ය. ආයන්න ජනහා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් පවත්වනු ලබන ගෘහ ඒකක ආදායම් සහ වියදම් සමීක්ෂණය අනුව ආදායම් වියදම් බෙදියාමේ විෂමතාවය වත්කම් බෙදියාමේ විෂමතාවය වැඩි වී ඇති අතර අධ්‍යාපන මට්ටම් ආදී අනෙකුත් නිර්ණායකයන්ද සැලකිල්ලට ගත් විට දරිද්‍රතා රේඛාවෙන් පහළ පවුල් ප්‍රතිශතය බෙහෙවින් වැඩි වී ඇත. එමෙන්ම දරිද්‍රතා රේඛාවෙන් පහළට වැටීමේ අවධානමේ සිටින සංඛ්‍යාවද වර්ධනය වී ඇත. අයන්න දරිද්‍රතාවය නිරූපණය කරනු ලබන ආදායම පරිභෝජනය අධ්‍යාපනයේ සෞඛ්‍ය දේපළ හිමිකම් වැනි විවිධ සාධක මත විද්‍යාත්මක හා විධිමත් ක්‍රමවේදයක් යටතේ ආරක්ෂණය ලැබිය යුතු පිරිස හඳුනා ගැනීමට වැඩපිළිවෙලක් නොතිබිනි. අයන්න සමාජ ආරක්ෂණය ලැබිය යුතු පවුල් සඳහා ප්‍රමාණවත් සුභසාධක ප්‍රතිලාභ ලබා දීමටත් එම පවුල් දරිද්‍රතාවයෙන් මුදවා ගැනීමටත් යොදා ගැනීම පිණිස අවශ්‍ය දත්ත රැස් කිරීමට හා දත්ත යාවත්කාලීන කරමින් පවත්වාගෙන යාමට හැකි පරිගණක දත්ත පද්ධතියක් නොතිබුණි. මේ අනිකුත් හේතුන් ඉහත පසුබිම් කරුණු මත මෙම ගැටලුවට විසඳුමක් වශයෙන් අස්වැසුම සුභසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමය සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. දුගී බව තීරණය කිරීම සඳහා අස්වැසුම යෝජනා ක්‍රමය යටතේ පහස් සඳහන් උපමාන හා නිර්ණාමක නිර්ණායක ඇමුණුම් අංක 1 මගින් දක්වා ඇතේ. නිර්ණායක මොනවද කියලා තෝරා ගැනීම පිළිබඳ ඇමුණුමක් හැටියට තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. මෙම නිර්ණායක දුප්පත්කම මැනීම සඳහා භාවිතා කරන ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ හා ගෘහ ඒකක ආදායම් හා වියදම් සමීක්ෂණය පදනම් කරගෙන සකස් කර ඇත. එම නිර්ණායකයන් වල අඩුපාඩු ඇති බවට මෙතෙක් නිසි අධ්‍යයන ක්‍රියාවලියක් තුළින් තහවුරු කරගෙන නොමැත. එබැවින් භාවිතා කළ ලද නිර්ණායක නිවැරදි නොවන බවට ඉදිරිපත් කරනු ලබන කරුණු පිළිගත නොහැක. එය විද්‍යාත්මක කරුණු. මෙම වැඩසටහන මෙම නිර්ණායක පදනම් කරගැනීමෙන් ක්‍රියාත්මක කරන ලද පළමු වතාව බැවින් එහි අඩුපාඩු තිබේද යන්න නිගමනය කළ හැක්කේ යම් අධ්‍යයනයක් සිදු කිරීමෙනි. ඉදිරියේදී එවැනි අධ්‍යයනය තුළින් නිර්ණායකවල අඩුපාඩු හෙළිදරව්වන්නේ නම් ඊළඟ වටේ සඳහා එම ක්‍රමවේදය වැඩිදුරටත් වැඩිදියුණු කළ හැකිය. දෙවැනි කරුණ අස්වැසුම සුභසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය මගින් ආවරණය කිරීමට බලාපොරොත්තු වූ පවුල් සංඛ්‍යාව මිලියන 2 120,000ක් දැනට මූලික තේරීම් සිදු කර එය ප්‍රසිද්ධ කර අභියාචනා හා විරෝධතා ලබාගෙන ඇත. එම අභියාචනා හා විරෝධතා පරීක්ෂණ දැනට සිදු කරමින් පවතී. එම ක්‍රියාවලියෙන් පසුව මෙම අපේක්ෂිත මිලියන 2 පවුල් සංඛ්‍යාව ආවරණය වනු ඇත. අස්වැසුම ප්‍රතිලාභ සඳහා මිලියන 3.7ක් පමණ අයදුම් කර තිබුණි. ඉන් සමීක්ෂණයට ඉදිරිපත් වූයේ පවුල් 132,000 මිලියන 3.2 පමණි. එහෙත් මේ අතුරින් සමෘද්ධි සහනාධාරය ලැබූ පවුල්වලට තවදුරටත් එම සහනාධාරය ලබා දීමටද අමාත්‍ය මණ්ඩලයේ එකඟතාවය ලැබී ඇත. සුදුසුකම් නොලැබූ පුද්ගලයින්ගෙන් මෙන්ම සුදුසුකම් ලැබූ පුද්ගලයින්ගෙන්ද අභියාචනා ලැබී ඇත. සුදුසුකම් ලැබූ අයත් ඊළඟ ආදායම් පන්තියට නැත්නම් ඊළඟ ලැබීම් පන්තියට යන්න අභියාචනා දීලා තියෙනවා. ඒ අනුව අභ්‍යාචනා මිලියන 1.02ක් පමණ ලැබී ඇත. මෙම අභ්‍යාචනා සහ විරෝධතා විභාග කිරීම සඳහා අභ්‍යාචනා කමිටු පත් කර අවශ්‍ය උපදෙස් ලබා දී ඇත. ඒ අනුව දැනට එම කටයුතු සිදුවෙමින් පවතී. අගෝස්තු මාසයේ අවසන් වන විට මෙම කටයුතු අවසන් වනු ඇතැයි අපේක්ෂිතය. අභ්‍යර්ථනා පරීක්ෂණ මගින් සුදුසුකම් ලබන ප්‍රතිලාභින් ඇතුළත් කිරීමෙන් පසුව ප්‍රතිලාභ පවුල් මුළු ගණන මිලියන 2ක් නොඉක්මවනු ඇතැයි විශ්වාස කෙරේ. එම පවුල් සංඛ්‍යාවට අමතර මූල්‍ය ප්‍රතිපාදන අවශ්‍ය වන්නේ නැත. දැනට සමෘද්ධි වැඩසටහන යටතේ මසකට රුපියල් බිලියන 5.3ක් පමණ ප්‍රතිලාභ සඳහා රජය වැය කරයි. අස්සසුන් ප්‍රතිලාභ පිරිනැමීම කාණ්ඩ 4ක් යටතේ රුපියල් 15,000, රුපියල් 8,500, රුපියල් 5,000, රුපියල් 2,500 වශයෙන් විවිධ වටිනාකම් වලින් සිදුවේ. එමෙන්ම පවුල්වල සමාජිකයන් ගණන 2ක් හෝ ඊට අඩු නම් ප්‍රතිලාභෙන් අඩක් පමණක් හිමිවේ. අභියාචනා හා විරෝධතා පරීක්ෂණවල ප්‍රතිඵල අනුව එක් එක් කාණ්ඩ යටතේ පූර්ණ හෝ අඩක් වශයෙන් ප්‍රතිලාභ ලැබෙන සංඛ්‍යාවන් වෙනස් වන හේයින් අස්සසුන් ප්‍රතිලාභ සඳහා අවශ්‍ය වන මුදල ප්‍රමාණය එක්වර නිශ්චිතව දැනට කිව නොහැක. සමීක්ෂණ කටයුතු සිදු කරන අවස්ථාවේ QR කේතුව නොලැබූ හෝ සමීක්ෂණයට භාජනය නොවූ පවුල් සඳහාද අභියාචනා ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දෙන ලදී. ඒ අනුව ඉදිරිපත් වූ අභියාචනාද අභියාචනා මණ්ඩලය විසින් පරීක්ෂා කර ඔවුනට සාධාරණයක් අසාධාරණයක් නොවන අයුරින් ක්‍රියා කිරීමට උපදෙස් සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් ලබා දී ඇත. අංක 3 සමීක්ෂණය තුළින් ලැබී තොරතුරු වල නිර්වද්‍යතාවය 100%ක් නොවිය හැකිය. අභ්‍යාචන හා විරෝධතා පරීක්ෂණ ක්‍රියාවලියක් හඳුන්වා දී ඇත්තේ එය හැකිතාක් දුරට නිවැරදි කිරීම සඳහාය. සමීක්ෂණය සඳහා යොදාගෙන ඇති නිර්ණායක අනුව දරිද්‍රතා මට්ටම තීරණය කරනු ලබන බර තැබීමේ දිස්ත්‍රික්වල දරිද්‍රතා මට්ටම අනුව දිස්ත්‍රික්ය අනුව වෙනස් වේ. මේ අනුව ජනහා සංඛ්‍යා ලේකම් දෙපාර්තමේන්තුවේ දත්ත පදනම් කරගෙන දිස්ත්‍රික්ක පදනම් කරගෙන ආර්ථික විෂමතාවයන් ආවරණය වන පරිදි මේ සිදු කර ඇත. පුද්ගලින්ගේ දුගී බව තීරණය කිරීමේදී ප්‍රදේශයේ ජනතාව පිළිබඳ මනා අවබෝධයක් ඇති නිලධාරීන් පිරිසක් යොදාගත යුතු බව පිළිගත හැකිය. මේ සඳහා ග්‍රාම නිලධාරීන්, සමුළු සංවර්ධන නිලධාරීන් හා ආර්ථික සංවර්ධන නිලධාරීන් යොදා ගැනීමට සැලසුම් කර තිබුණි. එහෙත් එම සමහර නිලධාරීන් රැස්කරන තොරතුරුවල නිරවද්‍යභාවය පිළිබඳ වගකීම් භාර ගැනීම පිළිබඳ පනතේ තිබූ වගන්ති හේතුවෙන් මෙම වැඩසටහනට සහයෝගය නොදීම නිසා විකල්ප ක්‍රියාමාර්ගවලට යාමට රජයට සිදුවිය. නියුට කතානායකතුමනි, එසේ නොකලේ නම් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම තවදුරටත් පමාවනු ඇත. එහෙත් අභ්‍යාචනා ක්‍රියාවලිය සඳහා ග්‍රාම නිලධාරීන්ගේ සහ අනිකුත් ශ්‍රේෂ්ඨ නිලධාරීන්ගේ සක්‍රීය දායකත්වය ලබා ගැනීම සඳහා තවදුරටත් අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් තිබේ. නිර්ණායක ලෙස යොදාගෙන ඇත්තේ නිල වශයෙන් පිළිගත් සාධක පදනම් කරගෙනය. සුභසාධක පනතේ ඇති තොරතුරු ලබා දීමේ හා රැස් කිරීමේ නීතිමය ප්‍රතිපාදන තුළ වගකීම් සහිතව සත්‍ය තොරතුරු ලබා ගැනීමගෙන එම ප්‍රතිලාභින් තෝරා ගැනීම මීට ආධාර ලබා දෙන ලෝක බැංකුවේ ප්‍රධානතම ඉල්ලීම විය. ප්‍රධාන ඉල්ලීමක් මේ නිවැරදි ලයිස්තු හදා ගැනීම පිළිබඳ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. 4 මෙම සමීක්ෂණය සඳහා යොදාගත් පුද්ගලයින්ට එක් ඇඳුම්පතක් සඳහා රුපියල් 300 බැගින් දීමනාවක් ලබා දෙන ලදී. දැනට ඒ සඳහා ගෙවා ඇති මුදල රුපියල් මිලියන 1,003 සමීක්ෂණය සිදු කිරීමේදී අදාළ අයදුම්කරුවන් නිවෙස්වල නොසිටීම, ප්‍රදේශය හැරයාම, අයදුම්කරු මිය යාම, සිරගත වීම, රෝහල් ගත වීම වැනි විවිධ හේතුන් මත අදාළ කාලය තුළ සමීක්ෂණය කිරීමට නොහැකි වූ ප්‍රමාණයක් ඇත. ඔවුන්ට අසාධාරණයක් සිදු නොවන ලෙස අභ්‍යාචනා මණ්ඩලය මගින් එම දත්ත පරීක්ෂා කර තෝරා ගැනීමට ලක් කිරීම සිදුවේ. ඒ සඳහා උපදෙස් නිකුත් කර ඇත. මෙවැනි අඩුපාඩු යම් සුළු ප්‍රතිශතයක් තිබිය හැකි නමුත් එය සමීක්ෂණය සම්පූර්ණයෙන් අසාර්ථක වීමට හේතුවක් නොවේ. එය නිවැරදි කර ගැනීමට සූදානම්ය. 5 අස්වැසුම සහනාධාර මුදල් රාජ්‍ය බැංකු මගින් පමණක් ලබා දීමට ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන නැත. තෝරා ගැනු ලබන ප්‍රතිලාභීන් විසින් තොරතුරු ඉදිරිපත් කිරීමේදී ලබා දී තිබූ රාජ්‍ය හා පෞද්ගලික බැංකුවල ගිණුම්වල නිරවද්‍යතාවය හා ක්‍රියාත්මක තත්ත්වය පිළිබඳ අදාළ බැංකු මගින් තහවුරුවක් ලබා ගන්නා ලදී. එසේ තහවුරු කිරීමට අසමත් වූ පවුල් සඳහාත්, බැංකු ගිණුම් අංක ලබා නොතිබූ පවුල් සඳහාත් නව ගිණුම් විවෘත කිරීමේදී පුද්ගලික බැංකු විසින් වැඩි ප්‍රතිචාරයක් නොදැක් වූ හේයින් රාජ්‍ය බැංකු 4ක් සමග සාකච්ඡා කර ඉක්මනින් ගිණුම විවෘත කිරීමේ ක්‍රමවේදයක් සකස් කර ක්‍රියාත්මක කරන ලදී. සමෘද්ධි බැංකුව වැනි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධීක්ෂණයට ලක් නොවන බැංකුව මුල්‍ය ආයතන මෙම වැඩසටහන යටතේ මුදල් ලැබීම සඳහා යොදා නොගැනීමට තීරණයක් ගෙන තිබුණි. සමෘද්ධි බැංකුව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධීක්ෂණයට ලක් කරන බැංකු ක්‍රමයක් බවට පත් කිරීමෙන් පසුව මෙම වැඩසටහන සඳහා යොදා ගැනීමට අපේක්ෂා කරේ. මේක ඉතා වැදගත්. සමෘද්ධි බැංකුව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධීක්ෂණයට ලක් කරන බැංකු ක්‍රමයක් බවට පත් කිරීමෙන් පසු මේ බැංකුවත් මේ සඳහා යොදා ගන්න බලාපොරොත්තු වෙනවා කරුණු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ සඳහා මූලික පියවර ආරම්භ වෙලා තියෙනවා. රාජ්‍ය බැංකුවේ කෙටි කාලයක් තුළ වැඩි පුද්ගලයන් සංඛ්‍යාවක් පැමිණීම නිසා යම් අපහසුතාවයක් ඇති වුවද වරින් වර ඇතිවන ගැටලු සම්බන්ධයෙන් රාජ්‍ය බැංකු සමග සාකච්ඡා කරමින් ඒවා සමනය කර ගනිමින් බැංකු ගිණුම් විවෘත කිරීමේ ක්‍රියාවලිය දැනට ගෙන ගොස් ඇත. නිවාඩු දිනවලද වැඩ කිරීමෙන්ද නිවාඩු දිනවල වැඩ කිරීමෙන්ද ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට ගොස් බැංකු ශාඛා විසින් ජංගම සේවා පැවැත්වීමෙන්ද මෙම ක්‍රියාවලිය සාර්ථකව සිදු කරමින් පවතී. පසුගිය සතියේ වන විට පැරණි ගිණුම් ඇතුළුව බැංකු ගිණුම් මිලියන 1.3ක් පමණ ප්‍රතිලාභ වැවීමට හැකි තත්ත්වයේ පැවතුණි. අස්සැසුණු සුපසාධක ප්‍රතිලාභ වැඩසටහනේ වත්මන් තත්ත්වය හා ප්‍රායෝගික ගැටළු සඳහා විසඳුම් මෙසේය. එක අස්සැසුම මූලික වටේදී තෝරාගත් ප්‍රතිලාභී පවුල් 1792265 අතරින් විරෝධතා ඉදිරිපත් වී නොමැති පවුල් 1588835ක් කඩිනමින් ප්‍රතිලාභ ගෙවීම සිදු කිරීම සඳහා බැංකු ගිණුම් ආරම්භ කිරීම සහ සනාථ කිරීමේ ක්‍රියාවලිය සිදුවෙමින් පවතී. දෙක අභියාචනා සහ විරෝධතා ඉදිරිපත් කරන කාලය තුළ අභියාචනා 1,24,059ක් සහ විරෝධතා 1,24,495ක් ලැබී ඇත. තුන දැනට ප්‍රතිලාභීන් ලෙස තෝරාගෙන ඇති එහෙත් ඉහළ ප්‍රතිලාභීන් කණ්ඩායමකට ඇතුළත් වීම සඳහා ඊළඟ ප්‍රතිලාභී පන්තියට ඇතුළත් වීම සඳහා අභියාචනා ඉදිරිපත් කර ඇති පවුල් සංඛ්‍යාව 84,374ක් නියෝජ කතානායකතුමනේ. ඔවුන්ට ඒ අභියාචනා විමර්ශනය කරන තුරු ඒ ලැබිලා තියෙන කාණ්ඩයට අනුව ප්‍රතිලාභ ගෙවීම සිද්ධ වෙනවා ඒ 84,374 පවුල් වලට. හතරවෙනි කාරණාව දැනට සමෘද්ධි ප්‍රතිලාභී ප්‍රතිලාභ ලබන පවුල් අතරින් 12,80,747ක් අස්සැසුම සඳහා යොදුම් කර තිබේ. ඉන් පවුල් 8,87,653ක් අස්සැසුම සඳහා සුදුසුකම් සපුරා ඇත. අයදුම් කළ පවුල් අතරින් සුදුසුකම් නොලැබූ මේ සමෘද්ධිලාභී පවුල් අතරින් දැනට සුදුසුකම් පළවෙනි වටේදී සුදුසුකම් නොලැබූ පවුල් සංඛ්‍යාව 3,93,094ක් වෙනුවෙන් විරෝධ සහ අභ්‍යාචනා ක්‍රියාවලිය සම්පූර්ණයෙන් අවසන් වෙනතුරු සමෘද්ධි ප්‍රතිලාභ අඛණ්ඩව ගෙවීම පැරණ විදිහටම සිදුකරන්න කටයුතු කළ තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඊළඟ කරුණ පවුල් 120ක් වෙනුවෙන් ප්‍රතිලාභ ලබා දීම අස්සැසුම සමාජ සුපසාධන වැඩසටහන ඉලක්කය වන අතර අභියාචන සහ විරෝධතා ක්‍රියාවලිය අවසන් වීමේදී එම ඉලක්කගත පවුල් ප්‍රමාණයට ප්‍රතිලාභ හිමිවනු ඇතැයි අපේක්ෂා කරේ. ප්‍රතිලාභ ගෙවීම සඳහා ගිණුම් 113ක් පමණ තොරතුරු මේ වන විට පද්ධතියට ලැබී ඇති අතර නව ගිණුම් ආරම්භ කිරීමේ කටයුතු රාජ්‍ය බැංකු මගින් කඩිනමින් සිදු කරමින් පවතී. දැනට ප්‍රතිලාභ ලබන වකුගඩු ආබාධිත සහ වැඩිහිටි දීමනා ගෙවීම නව ක්‍රමවේදය සකස් කරන තුරු පවතින ආකාරයටම ඉදිරියට ගෙවීමේ කටයුතු සිදු කරන අතර වකුගඩු සහ ආබාධිත දීමනා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින්ද වැඩිහිටි දීමනා තැපැල් කාර්යාල මගින්ද සිදු කෙරේ. ඔවුන් සියලු දෙනාටම පෙරසේම ගෙවාගෙන යන ගරු නියෝජ්‍ය කතානායකතුමනි. අවසාන වශයෙන් රැක බලා ගන්නා මධ්‍යස්ථානවල ආගමික ස්ථානවල සිටින අඩු ආදායම්ලාභී ආබාධිත හෝ වැඩිහිටි පුද්ගලයන් 11,660 සඳහාද නව ක්‍රමයක් සකස් කරන තුරු අදාළ ප්‍රතිලාභ පැවති ආකාරයෙන්ම තවදුරටත් ගෙවීම සිදු කරනු ලැබේ. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු මහත්මයා. විපක්ෂ නායකතුමා.
ඔම පොඩි වෙලාවක් ගන්නවා මේ අපේ ගරු මුදල් ඇමතිතුමාත් ඉන්න වෙලාවේ. ඔබතුමා දන්නවා හොඳින් අපේ රටේ දළදේශීය නිෂ්පාදිතයට 50%කට වැඩි ප්‍රමාණයක් සුළු හා මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන් දායකත්වය ලබා දෙනවා. පරාටේ නීතිය හරහා අද ඒ අය අන්ත අසරණ භාවයට පත් වෙලා තියෙනවා. ඒ අයගේ දීපල වෙන්දේසිය හරහා ඒගොල්ලෝ සතු සම්පත් දැන් අහිමි වෙමින් යනවා. ඒ වගේ මම ඔබතුමාට කියන්න කැමති අර වාහන සීස් කරන කණ්ඩායම් අත්තනෝමතික ආකාරයට ඇත්ත වශයෙන්ම රටේ නීතිය උල්ලංඝනය කළා. එහෙම සීස් කරන්න බෑ. එහෙම සීසර්ලට කටයුතු කරන්න බෑ. හැබැයි යම් යම් අවස්ථාවල ආරක්ෂක අංශත් එක්ක එකට එක්කහු වෙලා මේ කටයුතු කරනවා. ඉතින් අහන්න කැමති ඔබතුමාගෙන් මේ ශුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්තවලට තමුන්නාංශේලා මේ පරාටේ නීතිය යම් කාලයකට මං අපි කියන්නේ සම්පූර්ණයෙන්ම අයින් කරන්න කියලා යම් කාලයකට මේක අත්හිටවන්න ඔබතුමාලා කටයුතු කරනවද නැද්ද කියන ගැන උත්තර දෙන්න. අනිත් එක රජයක් හැටියට මේ සීස් කරන කට්ටිය දැන් සීසින් සීසර්ලා නිසා දැන් ජීවිත ගණනාවක් අහිමි වෙලා තිබෙනවා. ඒ අය අනීතිකව මේක කරන්නේ. ඒ නතර කරන්න මොකද්ද ඔබතුමාලා ගන්න පියවර? ඒ වගේ මම ඔබතුමාට කියන්න කැමති සමායන්න. ඔබතුමාට කියන්න කැමති ඇත්තටම මේ ඊයේ දවසේ මහා බැංකුවේ මේ පරාටේ නීතිය ලිහිල් කරන්නයි කියන ඉල්ලීම තුල මේ 10 දෙනෙක් රසිකා කෝරළගේ සුසන්ත ලියනාරච්චි සංජය මහවත් අසංක පොතුපිටිය මහේන්ද්‍ර පෙරේරා චමින්ද ප්‍රියංක නිමල් පරාක්‍රම කාලිංග සිල්වා එම්.එන්.එම් ප්‍රනාන්දු ජාමුනි කාමන්ත තුෂාර මේ මේ ඔක්කොම මේ කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන්. ඉතින් ඒ අයට දැන් ඇපලබිලා තියෙන මේ මොහොතේ අත් වශයෙන්ම අධිකරණ ඍසුතිවන්ත වෙනවා. මම අහන්න කැමති මොකද්ද ඔබතුමන්ලා ඒක ගැන ගන්න පියවර? ගරුතුමා, ගරුතුමා, තප්පරේ. ඒ වගේම මම ඔබතුමාගේ අවධානය යොමු කරනවා. ඔබතුමා දන්නවා ද ෆිනෑන්ස් ආයතනයේ තැන්පත්කරුවන් පිළිබඳව මම 27 ප්‍රශ්නයක් ඇහුවා ඔබතුමාගෙන්. විශේෂයෙන්ම තැන්පත්කරුවන් 6400ක් ඉන්නවා. තැන්පත්කරුවන්ගේ තැන්පතු බිලියන 11.6ක් තියෙනවා. ඒ වගේම මේ ආයතනයේ වත්කම් තිබෙනවා බිලියන 5.5ක්. ඉතින් විශේෂයෙන්ම මේක සනාථ වෙලා තිනවා 2019 කරපු වත්කම් තක්සේරුව තුල. හැබැයි විශේෂයෙන්ම අද වගේ දවසක මේ වගේ වත්කම් වලට මේට වැඩිය විශාල අගයක් ලබා ගන්න පුළුවන්. ඒ නිසා මම අහන්න කැමතියි ඔබතුමාගෙන් අර කෙන්රිච් ෆිනෑන්ස් ආයතනය ඈවර කළ පරිදි මේ ද ෆිනෑන්ස් ආයතනයත් ඈවර කරලා තැන්පත්කරුවන්ගේ සම්පූර්ණ තැන්මතු සහ ගෙවිය යුතු පොලි මුදල් ලබා දෙන්නට ඔබතුමන්ලා කටයුතු කරන්නේ නැද්ද? එහෙම නැත්නම් විදේශ ආයෝජකෙක් හරි සම්බන්ධ කරගෙන මේ ආයතනය ආරක්ෂා කරගෙන ඉදිරියට ගෙන යන්න ඔබතුමන්ලා කටයුතු කරනවා. මට මේකට මීට අවස්ථා ගණනාවකදී ඇහුවා මේකට උත්තරයක් ලබා දෙන්න කියලා ඉල්ලීමක් කරන බොහොම ගෞරවයෙන්.
නියෝජ්‍ය කතානායකතුමනි, එතුමා ඉතාමත් කාලෝචිත ප්‍රශ්නයක්. නමුත් ඒක ඉතාම මේ ස්වාබැලීමෙන් පිළිතුරු දිය යුතු ප්‍රශ්නයක්. මම බලාපොරොත්තු වෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, එතුමා කිව්වාගේම ඊයේ දවසේ පැරණගුණ මේ සිද්ධිත් සමග අමාත්‍යාංශ ප්‍රකාශනයක් ලෙස සිකුරාදා දවසේ මේ ගැන පැහැදිලි පිළිතුරක් දෙන්න. එතෙක් ඉතාම සරලව කිව්වොත් පරාටේ නීතිය සකස් කරලා තියෙන්නේ බැංකු පද්ධතිය ආරක්ෂාවට. බැංකු පද්ධතිය කියන්නේ බැංකු සාමාන්‍ය බැංකු පද්ධතිය දළ වශයෙන් බැලුවොත් බැංකුවක වත්කම් වලින් 6%ක් තමයි කොටස්කරුවන්ට හෝ රජයට තියෙන්නේ මුළු ප්‍රමාණයෙන් බැලුවොත්. අනිත් සියල්ලම විපක්ෂ නායකතුමනි තැන්පතුකරුවන්ට අයිති. තැන්පතුකරුවන් මේ අපේ රටේ ඉන්න 5,72,00,000ක්. ඒකෙන් හරි අඩකටත් වැඩි ප්‍රමාණයක් රුපියල් 1,000,000ට අඩුව තැන්පතු තියෙන කණ්ඩායමක්. ඔවුන්ගේ ආරක්ෂාව මේ බැංකුවක වත්කම් වල ආරක්ෂාව කියන්නේ අර අහිංසක තැන්පතුකරුවන්ගේ ආරක්ෂාව. ඉතින් මේ පරාටේ නීතිය ගෙනාවේ මේ 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 තත්ත්වයේ සඳහා. මොකද 104ක තිබුණු 2019 අය නොවීමේ ණය ප්‍රතිශතය දැන් 113ක තියෙන මේ කියන තත්ත්වයත් එක්ක. ඒ නිසා නමුත් 2011 මේ සංශෝධන තුළින් පරාටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ 150,000ට වැඩි ණය සඳහා පමණමයි. 150,000ට අඩු ණය සඳහා පරාටේ නීතිය පාවිච්චි කරන්න බෑ. පළවෙනි කාරණාව. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ මේ සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ තියෙන අපහසුතාවය කෙරෙහි රජය සැලකිලිමත් විය යුතුයි. ඒ නිසා තමයි මහ බැංකුව 15 වතාවක් චක්‍රයක නිකුත් කරමින් ඒ සඳහා දැඩි උත්සාහයක් අරන් තියෙන්නේ. ඔවුන් බැංකුවලට උපදෙස් දීලා තියෙන්නේ පොදු සමස්ත තීරණයක් ගන්න බෑ. නමුත් සිද්ධියෙන් සිද්ධියට තීරණ ගන්න කියලා වෙනම දෙපාර්තමේන්තුවකුත් ආරම්භ කරලා තිනවා පාරිභෝගිකයන් ආරක්ෂා කිරීම සඳහා. ඒක එක පැත්තක්. අනිත් කාරණා මේ වාහන වාගේ දේවල් ගෙන යාම සිද්ධ වෙන්නේ පරාටේ නීතිය අනුව නෙවෙයි, කල්බදු පහසුකම් පිළිබඳ නීතිය අනුව. එතෙන්දී නොයෙකුත් අකටයුතුකම් සිද්ධ වෙනවා කියලා වාර්තා වෙනවා. ඒ පිළිබඳවත් මහා බැංකුවේ සුවිශේෂී අවධානය යොමු වෙලා ඔවුන් මේ නීති පද්ධතිය වෙනස් කිරීම කෙරෙහි කටයුතු කරගෙන යනවා. ඊටත් අමතරව මේ ද ෆිනෑන්ස් සමාගම පිළිබඳ යෝජනා කිහිපයක් දැනට ඉදිරිපත් වෙලා තියෙනවා. ඔවුන්ගේ මේ තැන්පතුකරුවන් විසින්ම හොඳ යෝජනා කිහිපයක්. ඒවා මේ වෙනකොට මහ බැංකුවට යොමු කරලා තියෙනවා. යම්කිසි සාධනීය තීන්දුවකට ඔවුන් එවි කියලා අපි බලාපොරොත්තු වෙනවා. කෙසේවත් සිකුරාදා දවසේ මේ පිළිබඳ ඉතා පැහැදිලි වාර්තාවක් එතුමාගේ තෙලීම පරිදි මේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන්න මම බලාපොරොත්තු
වෙනවා. හොඳයි, බොහොම ස්තුතියි. ප්‍රධාන වැටකටු ආරම්භයේ යෝජනා ගරු නීතිඥම් ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමා.
I move item 1 sir. Put support them. Leave.
යෝජනාව කියවන හරි. යෝජනාව කියවන කරමු.
කියවනුද? පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු පාට්ලි චම්පික රණවක මහතා විසින් තමන්ගේ වරප්‍රසාද කඩවී ඇති බවට 2023 ජූලි 22 පාර්ලිමේන්තුවේදී මතු කරන ලද කරුණු පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 118 විධිවිධාන ප්‍රකාරව ආචාර ධර්ම හා වරප්‍රසාද ප්‍රතිවිරුද්ධ කාරක ස්වභාවට යොමු කළ යුතුය.
යෝජනා විස්තර කරන්න. ප්‍රමිතිය. අද දිනට දින න්‍යාය පත්‍රයේ විෂයාංක 107 දක්වා විෂයාංක 1 ගරුවන සභානායකතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද දින
විෂයාංකයක ඉදිරිපත් කරනවා.
න්‍යාය පත්‍රයේ විෂයාංක 1 ඉදිරිපත් කරනවා දෙවැනි වර කිවීම සඳහා, විෂයාංක 2 ඉදිරිපත් කරනවා දෙවැනි වර කිවීම සඳහා, විෂයාංක 3, 4, 5, 6 හත නියෝග සඳහා නියෝග නියෝග අනුමත කිරීම සඳහා ඉදිරිපත් කරනවා.
ගරු රංජිස්කම් බලපිටිය මහත්මයා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද දින ඉදිරිපත් වන 1988 අංක 40 දරන ඔට්ටුවැල්ලීම සූදුබද පනතට සංශෝධන ඉදිරිපත් කිරීමේ
ගරු අමතා ඕඩර් ප්ලීස්. ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමා මුලාසනේ.
Honorable Minister, please continue.
මට වෙලාව කොච්චර තියෙනවද?
34 minutes. 34 minutes.
ඒක අවශ්‍ය නැහැ. 1988 අංක 40 දරන ඔට්ටුවැල්ලීම් සහ සූදුබදු පනත සංශෝධන කිරීමේ පනත් කෙටුම්පතට සංශෝධන. මේක ගරු නියෝජ්‍ය කාර්ක සභා සභාපතිතුමනි, 2023 ආයවැය යෝජනාවක් අංක 5.1 යෝජනාව අනුව ගෙන ආපු සංශෝධනයක්. විශේෂයෙන්ම අපි ඒ සංශෝධන අංක 1 2010 අංක 17 දරන කැෂිනෝ ව්‍යාපාර නියාමන පනත යටතේ බලපත්‍රයක් ලබා ගන්නා නව කැෂිනෝ ව්‍යාපාර සඳහා ඔට්ටුවැල්ලීම හා සූදුබදු පනත යටතේ පනවා ඇති බදු ගෙවීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සමග ලියාපදිංචීම සම්බන්ධයෙන්
ඉතා කනගාටුවෙන් වුණත් කාර්ක සභා සභාපතිතුමනි පෙන්වා දෙන්න සිද්ධ වෙනවා විවාදේ පවත්වාගෙන යන්න සභාවේ ඝනපූර්ණිය නැහැ. අපි ඊයේ කිව්වා අපි මේක අහනවා, මොකද අපිට අන්තිම අසාධාරණේ කරලා මේ පාර්ලිමේන්තුව පවත්වාගෙන යන්නේ. බිස්නස් කමිටුවේ අපේ නියෝජිතත්වයේ ලබා දෙනකන් අපි මේක කරනවා කියලා කිව්වා. ඒ අනුව අපි කියනවා මෙතන ඝනපූර්ණිය නැහැ, කොහොමද මේක පවත්වාගෙන යන්නේ? ඒ නිසා සීනෝ නාද කරන්න කියලා.
Thank you. Honorable Minister, please continue. Honorable Minister, please continue.
ගරු නියෝජ්‍ය කාර්ක සභා සභාපතිතුමනි, මම කිව්වේ ආයවැය යෝජනාවක් අනුව ඔට්ටුවැල්ලීම් සහ සූදුබදු පනතට සංශෝධන ඉදිරිපත් කිරීම 1988 අංක 40 දරන අංක 1 අපි කිව්වේ අපේ මේ සූදුබදු සඳහා පනත් කිහිපයක් ඇවිල්ලා තියෙනවා. 1988 පනත, ඊට පෙර 1889 පනත, බොහොම පැරණිම පනතක් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ කාලේ, ඊට පස්සේ 2010 කැෂිනෝ නියාමන පනත. මේ නියාමන පනතට 2013 ගෙනාපු සංශෝධනයක් අනුව මාස 5ක කාලයක් දුන්නා ගරු නියෝජ්‍ය කාර්ය සභා සභාපතිතුමනි. කැෂිනෝ සඳහා ලියාපදිංචි වෙන්න ඇයට මාස 5ක කාලයක්, 2013 ජනවාරි පළවෙනිදා සිට මැයි අවසානය දක්වා. මේ කාල සීමාව තුළ සමාගම් නැත්නම් ආයතන 4කට පමණයි රටේ ලියාපදිංචි වෙන්න ලැබුණේ. ඉන්පසුව කිසිම කෙනෙකුට නැවත නීත්‍යානුකූලව මේ සඳහා ලියාපදිංචි වෙන්න ලැබුණේ නැහැ. අන්න ඒ අධිකාරිය අපි මේ සංශෝධන තුනේ වෙනස් කරනවා. ඒකෙන් අදහස් කරන්නේ නැහැ රට පුරා මේක ව්‍යාප්ත කරන්න කියලා. නමුත් අර තිබුණ ඒකාධිකාරය මේ ඉදිරියට නැහැ. යම් කෙනෙක් නීත්‍යානුකූලව ගැලපෙන පරිදි අපේ සාරධර්ම වලට අනුව මේක ඉදිරිපත් වෙනවා නම් ඔහුට අවස්ථාවක් තියෙනවා. සංචාර කර්මාන්ත සඳහා වෙන්න පුළුවන්, විදේශීය ආයුධයකින් කියන්න පුළුවන්. ඔහුට අවස්ථාවක් මේ නීතිය තුළින් අර තිබිච්ච සීමාව නැත්තම් ඒකාධිකාරය අපි ඉවත් කරලා තියෙනවා ගරු නියෝජ්‍ය කාර්ක සභා සභාපතිතුමනි. අංක 2 අපි කියනවා 2023 අප්‍රේල් පළවෙනි දින සිට බලපෑවෙන පරිදි පිරුවැටුම් මත දළ එකතු කිරීම බද්ද 10% සිට 15% දක්වා වැඩි කිරීම. මෙතෙක් තිබුණේ පිරිවැටුමට ටර්න් ඕවර් එකට 10% අයකරන්න කැෂිනෝ ශාලාවක ආදායමෙන් අපි ඒක දැන් 15% බවට පත් කරනු ලබනවා. අංක 3 2023 අප්‍රේල් මාසේ 1 දින සිට බලපෑවෙන පරිදි එවැනි සූදු ව්‍යාපාරික ස්ථානයකට ඇතුල් වෙන හැම ශ්‍රී ලාංකිකයෙක්ගෙම $50ක අයකිරීමක් ගන්න බලාපොරොත්තු වෙනවා. මේක 2015 ඉඳන් තිබුණු නීතියක්. 2015 ඉඳන් කියලා තිබුණා ඩොලර් 100ක් අය කරනවා කියලා. හැබැයි මේ අවුරුදු 8කට තාම සත්‍යයක්වත් අය වෙලා නැහැ. අපි මේ අවුරුද්ද තමයි මේ අය කිරීම ආරම්භ කරේ. අපිට දැනට කෝටි 20ක් විතර අය කරගන්න පුළුවන්කම ලැබුණා අප්‍රේල් මාසේ පළවෙනිදාන් පස්සේ. මෙන්න මේක අපි දැන් මේ ඩොලර් 50ක් ශ්‍රී ලාංකිකයෙක් මේ කැෂිනෝ ශාලාවකට ඇතුල් වෙනවා නම් ඇතුළට හැම වාරයක් වෙනුවෙන්ම ඔහු ඩොලර් 50ක් ගෙවන්න අවශ්‍යයි. මෙන්න මේ ඩොලර් 50 කෙනෙක් කියන්න පුළුවන් 2015 100ක් තිබුණා නේද කියලා. ඔව් 100ක් තිබුණා. හැබැයි අය වෙලා තිබුණේ නැහැ. අපි දැන් 50කින් අය කරන්න පටන් අරන් අපි මුදල්කාරක සභාවට ලිඛිත වැඩසටහනක් දුන්නා. වර්ෂ 3ක් තුල මේක ඩොලර් 200ක් දක්වා ඉහළට ගෙනියනවා කියලා ගරු නියෝජ්‍ය කාර්ක සභාව සභාපතිතුමනි. ඩොලර් 200ක් කියන්නේ රුපියල් 60 අද මිලත් එක්ක බැලුවොත් ඩොලරේ සහ රුපියල් අතර රුපියල් 60,000ක මුදලක්. ඒ කියන්නේ අපි බලාපොරොත්තු වෙන්නේ යම් කිසි කාල සීමාවක් තුල මේ කැෂිනෝ ක්‍රීඩාව සඳහා ශ්‍රී ලාංකිකයෝ සහභාගී වීම අවම කිරීම නැත්නම් නැති කිරීම රුපියල් 60,000ක් දීලා ඇතුල් වීමට මම හිතන්නේ ඉතාමත් අධෛර්ය කිරීමක් අපි බලාපොරොත්තු වෙනවා. මොකද අදටත් මම සංඛ්‍යාලේඛන ගත්තා මේ කැසිනෝ ශාලාවල සහභාගී වීම පිළිබඳ මේ අවුරුද්දේ පළවෙනි මාස පෙබ්‍රවාරි මාර්තු අප්‍රේල් මැයි සටහන ගත්තොත් 9037 දෙනෙක් කැසිනෝ ක්‍රීඩා සඳහා සහභාගි වෙලා තියෙනවා මේ මාස 4. එයින් 5381ක් 60%ට ආසන්න ප්‍රමාණයක් සහභාගි වෙලා තියෙන්නේ විදේශිකයෝ ගරු නියෝජ්‍ය කාර්ය සභා සභාපතිතුමනි. ඉතින් අපේ මේ ඉලක්කය මේ ඇතුළත් වීම සඳහා අය කරන ඩොලර් 50 මේ ආරම්භයක් හැටියට මේක දා අප්‍රේල් පළවෙනි දින අය වෙනවා. මේක මේ ඩොලර් 200 දක්වා වැඩි කළොත් අපි බලාපොරොත්තු වෙනවා මේ 100ට සහභාගීත්වය විදේශිකයන් 60%ක් කියන එක අඩු ගන්න 90%ක් 95%ක් දක්වා ගිහින් ශ්‍රී ලංකාවේ සහභාගීත්වය ඉතාමත් අවම වෙයි කියලා. මේ තුන්වෙනි සංශෝධනය අපි ඒක බලාපොරොත්තු වෙනවා. හතරවෙනුව අපි කියනවා 2023 අප්‍රේල් පළවෙනිදා හෝ ඉන්පසුව ආරම්භ වන සෑම වර්ෂයක් සඳහාම සූදු ව්‍යාපාර පවත්වාගෙන යන ලැබුණු පුද්ගලයෙකුසුන් ගෙවන ඉගවිය යුතු වාර්ෂික බද්ද මෙතෙක් කල තිබෙන රුපියල් මිලියන 200යි. අපි ඒක රුපියල් බිලියන 500 දක්වා වැඩි කරා ගරු නියෝජ්‍ය කාර්ක සභා සභාපතිතුමනි. කියන්නේ කෝටි 20 කෝටි 50 දක්වා වැඩි කරා. මේක දැන් අය කරලත් ඉවරයි. අප්‍රේල් පළවෙනිදාම අපි අය කිරීම පටන් ගත්තා. ඒ වගේම පස්වෙනි කාරණාවක් කියනවා 2023 අප්‍රේල් පළවෙනි දින හෝ ඉන්පසු ආරම්භ වන සෑම වසරක් සඳහාම බුකි ව්‍යාපාරය මේ කැෂිනෝ වලට අමතරව බුකි ව්‍යාපාරය කරගෙන යන පුද්ගලයන් විසින් ගෙවිය යුතු වාර්ෂික බද්ද පහත පරිදි වැඩි කිරීම. නියෝජිතයෙකු හරහා රුපියල් මිලියන නියෝජිතයෙකු හරහා කරන මේ සූදුව වෙනුවෙන් රුපියල් මිලියන 4ක් අය වුණා. අපි ඒක රුපියල් මිලියන 5ක් බවට පත් කරනවා.
Honorable member, what is the point of order?
තාවම් කනදාගාඩුදායක තත්වයක් ඝනපූර්ණේ නැහැ. 20 දෙනයි ඝනපූර්ණේ කියන්නේ 225 මන්ත්‍රීවරු 20යි ඉන්න ඕනේ. ඝනපූර්ණේ නැහැ. ඒ නිසා ඔබතුමන් සීනුණාද කරන්නේ?
ඊළඟ බිස්නස් කමිටියකේදී සභා වාර පැවතින හැම දිනකම මන්ත්‍රීවරුට දිවාහාරය ගැනීම සඳහා පැය භාගය අනිවාර්යයෙන්ම එක් ගන්නවා. හවස 5යි 30ට සභාව අවසන් කරනවා. අතිරේක කාලයක් දෙන්නේ. නැත්තම් මන්ත්‍රීවරුන්ට කැම ගන්න විදියක් නැහැ නේ?
Honorable Minister, Please continue your speech.
Garu Niyojaka Karya Sabha Sabhapathumani. Mama katha karan hitiye kachina walata amasara api genama sansodana athulin buki vyapara karagena ayata niyojitwaya karaha karana kena rupiyal million 4 ka varshika baddak thibuna eka rupiyal million 5 ak kara sajeevikara usana pahasukam bhavithayen karapu ayagen rupiyal laksha 6 ka varshikawa gatta eka laksha 10 ak dakwa wedi kara sajeevikasana pahasukam nometi ayagen rupiyal 50 ak gatta eka 75 ak dakwa wedi kara ඒ වගේම අංක 6න් අපි කියනවා මාර්ගගත ක්‍රියාකාරම් ක්‍රියාකාරකම් ඇතුළත් කිරීම සඳහා බුකීකරු සහ සූදු ක්‍රීඩා වැනි යෙදුම නැවත අර්ථ ගැන්වීම සමහර වචන බොහොම පැරණි මේ විශේෂයෙන්ම ඔන්ලයින් ටෙමෝල්ට නොගැලපෙන තැනට තිබුණා අපි ඒක යාවත්කාරීන කර ගැනීමක් මේ සංශෝධන තුලින් බලාපොරොත්තු වෙනවා දැනට බලාත්මක පවතින අනෙකුත් පනත් වැටි යොමු කිරීම සඳහා ඔට්ටු ඇල්ලීම් සහ සූදු බදු පනතේ අදාළ වගන්ති මේ සමහර පනත් සමග ගැළපීමට අවශ්‍ය වගන්ති අපි මේ සංශෝධනය තුළින් ගෙනාවා ගරු නියෝජ්‍ය කාර්යක සභා සභාපතිතුමනි මීටත් අමතරව මොකද මේ හුඟක් අය මේ කැෂිනෝ වාගේ මේ ව්‍යාපාරවල බදු පිළිබඳ හොඳින් හොයා බලන හොයා බැලිය යුතුයි මොකද අපි විශේෂ බදු සංශෝධනයක් රටේ ක්‍රියාත්මක වෙන වෙලාවේ මීට අමතරව අපි මේ කැෂිනෝ වාගේ ව්‍යාපාරවලින් ඉහළම බදු අනුපාතයක් ගන්න තවත් මේ ක්‍රම කීපයක් මේ සංශෝධන වලට අමතරව දැන් කැෂිනෝ ව්‍යාපාරයක ලාභයෙන් අපි 140ක් ආදායම් බද්දක් ගන්නවා නියෝජ්‍ය කාර්යක සභා සභාපතිතුමනි මීට අමතරව ඊටත් අමතරව යම් අය ජයග්‍රහණය කරොත් ඒ ජයග්‍රහණය කළ කෙනාගෙන් ඔහු ලක්ෂ 5කට වැඩිය ජයග්‍රහණය කරලා තියෙනවා නම් 114ක රඳවා ගැනීම බද්දකුත් අපි ලබා ගන්නවා ගරු නියෝජ්‍ය කාර්යක සභා සභාපතිතුමනි ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා බොහෝ අය කතා කරනවා මේ හරි නියාමන පනතක් මේ මේවා අය කර ගැනීමට හරි නියාමනයක් අවශ්‍යයි නේද කියලා. ඔව් ඇත්තටම අපේ තියෙන පැරණි පනතක් මේ මේ දඩ ආදී සම්බන්ධව අපේ තියෙන 1889 බ්‍රිතාන්‍ය යුගයේදී කුකුලන් කෙටවීමේ සූදුව සඳහා හදපු පරණ දඩ ක්‍රමයක් රුපියල් 100ක් මේ වාගේ. ඒ නිසා අපි මේ වසර තුල මුදල් කාර්යක සභාව සමග එකතු වෙලා උන්ට කරුණු පෙන්නලා මේ දියුණු රටවල් වල තියෙන ආකාරයේ නියාමන පනතක් ගේන්න බලාපොරොත්තු වෙන මේ සියල්ලම ආවරණය වෙන පරිදි. දැන් මේ කැසිනෝ ශාලාවකට ඇතුල් වෙන කෙනෙක්ගෙන් අපි ඩොලර් 50කින් ආරම්භ කරලා ගන්න බලාපොරොත්තු වෙන හරියට ඇතුල් වෙන පිරිස අපි කොහොමද හඳුනා ගන්නේ කියන කාරණාව මේ නියාමන පනත යටතේ අපි ගේන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අද විවිධාකාර සූදු බිහි වෙලා තියෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් මේ ජාතික ලොතරැයි මණ්ඩලයේ සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ටිකට් පත් මේවා නීත්‍යානුකූලව රජ ආයතන වලින් කරන්නේ. හැබැයි ඒ ටිකට් පත් වල අංක භාවිතා කරමින් තව මේ අතුරු සූදු නීත්‍යානුකූල නොවන දේවල් හැම තැනකම බිහි වෙලා තියෙනවා ගරු නියෝජ්‍ය කාර්යක සභා සභාපතිතුමනි. ඒවා නීත්‍යානුකූල නැහැ. ඒවට වගකීමක් නැහැ. ඒවට රජයේ බදු මුදලක් අයිති වෙන්නේ නැහැ. ඉතින් මේ සියල්ලම දැනට තියෙන නීති පද්ධතිය තුළින් ආවරණය කර ගැනීමේ අපහසුයක් අපිට තියෙනවා. ඒ නිසා මේ අලුතෙන් අපි ගේන්න බලාපොරොත්තු වෙන මේ සූදු බදු නියාමන පනත තුළින් මේ රටේ තුළ කෙරෙන මේ නීත්‍යානුකූල නොවන සියලුම ඔට්ටු හා සූදු නියාමනය කිරීමට එහෙම නැත්නම් ඒ පිළිබඳ තියෙන දඩ සහ දඬන යාවත්කාලීන කිරීමට ඒවා නීති විරෝධී දේ හැටියට හඳුනා ගැනීමට අවශ්‍ය නීති රීති අපි ගේන්න බලාපොරොත්තු වෙනවා ගරු නියෝජ්‍ය කාර්යක සභා සභාපතිතුමනි. ඊට අමතරව අද දවසේ කතා වුණු ඉතා වැදගත් කරුණක් තමයි විසර්ජන පනතට සංශෝධන ගැනීම. රුපියල් බිලියන 9000කින් ණය ගැනීමේ සීමාව වැඩි වුණා, වියදම් සීමාවත් වැඩි කරා. ඊට සාපේක්ෂව මේක කෙනෙක් දකින්න පුළුවන් රුපියල් බිලියන 9000ක් ණය ගැනීම වැඩි කරනවා කියනවාම ඒක මේ යම්කිසි ආකාරයක විශාල කාරණාවක්
දැන් සිනුව නාද කරත් මේ සභාවේ ඝනපූර්ණයක් නැහැ. හරි, අපි අපි ඇත්තටම ඉදා ඊයේ අපි ප්‍රකාශයට පත් කරා අපිට සාධාරණ නියෝජනයක් දෙන්නේ නැත්නම් මේ පාර්ලිමේන්තුවේ කටයුතු සම්බන්ධයෙන් මැදිහත් වෙන්න ඒ කැඳවීම කරන්නේ නැත්නම් ඔබතුමන්ලා බලා ගන්න ඕනේ ඝනපූර්ණ තියාගන්න. හරි, ඒකවත් කරන්නේ නැත්නම් අපි ඉල්ලන්නේ සාධාරණ ඉල්ලීමක්. අපිට නියෝජනයක් දෙන්න ඒක විපක්ෂ නායකතුමත් එකඟ වුණා, සභා නායකතුමත් එකඟ වුණා. හැබැයි ක්‍රියාත්මක කරන්නේ නැහැ. කරුණාකරලා එවිනුවෙන් අපිට ඒක ලබා දෙන්න. එහෙම නැත්නම් ඔබතුමන්ලා මේ සම්බන්ධයෙන් කටයුතු කරන්න.
Honorable members, because of the delay earlier, some of the opposition members have only 2 minutes to speak. So let's not delay this further. Honorable Minister, please continue your speech. Honorable Minister.
Garu, Niyojakaraka Sabhapathumani me Parliamentuwa pavattena dinawalama tamai upadeshak karaka sabha tiyenne. Api ewayi gihilla katuthu karanna wenawa. Ethe me mage welawalwata me mantriwurata tiyena awasthawa tamai me nathi wenne nithara nithara me quorum ekak illala me karana vikaraya. මේ පාර්ලිමේන්තු ඔක්කොම මේ අවශ්‍ය තැන්වලදී මැදිහත් වෙන මේ පාර්ලිමේන්තු ඇතුලේ ඔක්කොම වගේ ඉන්නවා අපි දන්නව ඉන්න ඕන බව ඇත්ත මේක ඇතුලේ හැබැයි ඒ වගේම මේ පාර්ලිමේන්තු භූමිය ඇතුලේ ඉන්නවා ඉතින් ඒකට අවස්ථාව දෙන්න මේක මේ අපරාධයක් මේ
කරන්නේ
මේක විහිළුවක් කරන්න එපා
මේ
මන්ත්‍රීවරුන්ට කතා කරන්න තියෙන වෙලාවල් තමයි නැති වෙන්නේ
කන වෙලාව
Thank you Honorable Minister
Garu
Honorable Vimal Viran sir
Garu මූලසර කාර්යසභා සභාපතිතුමනි අපි මේ ඊයේ පාර්ලිමේන්තුවේදී කිව්වා අපේ මන්ත්‍රීවරු 13ක් ඉන්නවා වෙනම ස්වාධීන කණ්ඩායමක් ඒකට බිස්නස් කමිටු එකේ කිසිම නියෝජනයක් නැහැ විපක්ෂ නායකතුමයි සභා නායකතුමයි දෙන්නම එකගුණා එක දිය යුතුයි දෙනවයි කියලා නමුත් මේ දක්වා ඒක කෙරෙන්නේ නැහැ එතකොට අපිට ඒ සම්බන්ධව තියෙන අපේ විරුද්ධත්වය අපි පළ කරන සාමකාමී ක්‍රමයක් මේක ඝනපූර්ණේ තියාගන්න එක ආණ්ඩුපක්ෂයේ වගකීමක් කාරක සභා තියෙන්න පුළුවන් මොනවා තිබ්බත් මෙතන ඝනපූර්ණේ තියාගන්න එක ආණ්ඩුපක්ෂයේ වගකීමක් හැබැයි අර අර අසාධාරණේ නිවැරදි කරන්න කවදද එතෙන් සිට අපි මේ ගණපූර්ව ප්‍රශ්නයක් අතු කරන්නේ
හොනබල් මහින්දානන්ද හොනබල් මිනිස්ටර් මහින්දාමරවීර
අර හොනබල් මහින්දාර ගරු නියෝජ්‍ය කතානායක කාර්ක සභාපතිතුමනි පාර්ලිමේන්තුවේ ගණපූර්ණේ තියාගන්න එක ආණ්ඩු පක්ෂය විතරක් නෙවෙයි විපක්ෂෙත් යම් වගකීමක් තියෙනවා සියලුම දෙනාට ඒ වගකීම තියෙන බව ඇත්ත. ඒ වගේම මේ පාර්ලිමේන්තු කාලය තුල උපදේශක කාරක සභා විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒවයි කතා කරන්නේ ජනතාවගේ ප්‍රශ්න. ජනතාවගේ ප්‍රශ්න වලට තමයි එතනින් විසඳුම් දෙන්නේ. ඉතින් ඒ වගේ අවස්ථාවන් පැහැර හැරෙන්න නැතුව කටයුතු කිරීමේ වගකීම මහජනියෝ ඉතේ විදියට අපි හැමෝටම තියෙනවා.
Thank you Minister. Let's not make this a debate.
ඒවා ඒ විපක්ෂින කණ්ඩායමේ ප්‍රශ්න තියෙනවා නම් විපක්ෂ නායක හරහා ඒවා බේර ගන්න ඕන. ඉතින් ඒකයි අපි කියන්නේ.
Honorable Mahindananda.
මේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි හරි අපේ විමල් ඇමතුමා හරි විමල් ඇමතුමා තපර ගරු නියෝජ්‍ය කතානායකතුමනි ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ වෙනකොට අපි දැන් එළියේ ඩෙස්ක් එකේ බලපුවම මේ වෙනකොට 72 පාර්ලිමේන්තුවේ ඉන්නවා 72 හැබැයි එළියට පණිවිඩය යන්නේ පාර්ලිමේන්තුවේ 10 දෙනෙක් නැහැ කියලා මේ යන පණිවිඩය ඉතරම හොඳ නැහැ මොකද පාර්ලිමේන්තුවේ කාරක සභා තියෙනවා විශාල සංඛ්‍යාවක් තියෙනවා හැම කෙනාම චේම්බර් එකේ ඉන්නේ නැහැ මොකද විවිධ කමිටු ගණනාවක් තියෙනවා කමිටු 72ක් ඉතින් ඒ නිසා මෙතුමලාගේ පැත්තෙන් විමල් ඇමතුමාලාගේ අසාධාරණය හරි ඒකට සාධාරණයක් කෙරෙන්න ඕනේ හැබැයි මේ යන පණිවිඩේ හරි නැහැ මොකද පාර්ලිමේන්තුවේ 72ක් ඉඳගෙන 10 දෙනෙක් නැහැ කියන එකයි යන්නේ ඉතින් මේක මේ පිළිබඳ මූලස්සනේ අවධානය යොමු කරලා මොකක් හරි මේකට විකල්ප අඩු ගානේ සංශෝධනය කරන්න මේ රෙගුලාසි හරි පාර්ලිමේන්තුවේ ඇතුලේ ඉන්න අය ගැන තීරණය කළා හරි ගන්න මේක නම් තීරණයක් ගන්න
තමයි
මේක හොඳ නැහැ
Honorable Minister please continue
ඔව් ගරු නියෝජ්‍ය කාර්ය සභා සභාපතිතුමනි දැන් විවාදයේ කරගෙන ආපු තැනත් මට මතක නැහැ ඒ නිසා පාර්ලිමේන්තුවේ වැඩගත් වෙන කොටස තමයි මේ අද ඉතා රාජ්‍ය ආදායම් පිළිබඳව විවාදයක්
එනිසා මේ බිස්නස් කමිටියේගේ විසනාගත යුතු ප්‍රශ්නයක් පිළිබඳ මෙවැනි තත්ත්වයක් උද්ගත වීම පිළිබඳ අපි සියලු දෙනා කනගාටු විය යුතුයි ගරු නියෝජ්‍ය කාර්යක සභා සභාපතිතුමනි. මොකද මේ ඉතා වැදගත් විවාදයක්. පාර්ලිමේන්තුවේ මේ සභාගර්භයේ වැදගත්ම කොටස තමයි විවාදය හරියට පවත්වාගෙන යෑම. ඉතින් මම ඊට යන්නේ නැහැ. අද අපි විශාල ජන පනතට සංශෝධන කීපයක් ගෙනාවා. රුපියල් බිලියන 9000කින් ණය සීමා වැඩි කිරීම සහ රුපියල් බිලියන 9000කින් වියදම් සීමාව වැඩි කර ගැනීම. ඒ අනුව කියනවා 2021 අංක 43 දරන විසර්ජන පනතේ දෙවන වගන්තියේ පළවෙනි උපවගන්තියේ ආඡේදයේ රුපියල් බිලියන 4979ක් වූ ණය ගැනීමේ සීමාව රුපියල් බිලියන 13979ක් දක්වා වැඩි කිරීම මගින් රුපියල් බිලියන 9000ක් නැවත ණය නිකුත් කිරීම සඳහා ණය සීමාව සංශෝධනය කිරීම. අනිත් පැත්තෙන් පනතේ 2-4 වන උපවගන්තිය හා දෙවන උපලේඛන සංශෝධනය කිරීම මගින් ණය ආපසු ගෙවීම වියදම් සඳහා භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවට අවශ්‍ය ප්‍රතිපාදන සලසා දීමක් සඳහා රුපියල් බිලියන 4222.23 සිට 0.23 සිට රුපියල් බිලියන 13222.23ක් වූ වියදම් සීමාව වැඩි කිරීම. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් ලබා ගැනීමට අදාළව වැඩසටහන සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ දේශීය ණය ප්‍රතිහෝගත කිරීමේ ක්‍රියාවලියට අවශ්‍ය පහසුකම් සැලසීම වෙනුවෙන් සිදු කරන තාක්ෂණික ක්‍රියාවලියක් පමණයි මේක. මේක පොතේ ගණන් සකස් කිරීමක් පමණයි ගරු මේ නියෝජ්‍ය කාර්යක සභා සභාපතිතුමනි. අපි කෙටි කාලීන ණය දිගු කාලීන ණය බවට ඉතා සරල භාෂාවෙන් කිව්වොත් පත් කරනවා. ඒ නිසා කෙටි කාලීන ණය ටික මේ අවුරුද්දේ නිදහස් කිරීමක් සිද්ධ වෙනවා. අන්න ඒ නිදහස් කිරීම නව වියදමක් හැටියට අපි දකින නිසා ඒ එක වියදමක් හැටියට අපේ පොත්වලට අපි ඇතුල් කළ යුතුයි. ඒක නැවත වතාවක් දීර්ඝ කාලීන ණයට පරිවර්තනය වීම නව ණය නිකුත් කිරීමක් ලෙස අපි පොත්වල සටහන් කරගත යුතුයි. ඒ නිසා මේක නැත්තම් කෙනෙක් කියන්න පුළුවන් බිලියන 9000ක් ආයේ ණය ගත්ත කිසිසේත්ම නැහැ. පොතේ සටහනක් පමණයි මේ වියදම් සහ ණය ගැනීම් සීමාව වෙනස් කිරීම කියන එක ඉතාමත් වගකීමෙන් ඔබතුමාට ප්‍රකාශ කරන්න අපිට පුළුවන්. ඒ ගැන මුදල් කාර්යක සභාවත් ඉතා පැහැදිලි ප්‍රකාශයක් කරා. ඒ ගැනත් අපි ස්තුතිවන්ත වෙමින් අද අපි කතා කරේ මේ රාජ්‍ය ආදායම පිළිබඳව. ඉතින් ඒ නිසා අපි වැදගත් අපි මේ අවුරුද්දේ පළවෙනි මාස 6 බැලුවොත් අපි මේ පසුගිය වර්ෂයේ පළවෙනි මාස 6ට 2022 සාපේක්ෂව අපේ රාජ්‍ය ආදායම 138%කට වැඩි ප්‍රමාණයකින් වර්ධනය කරගෙන තියෙනවා ගරු නියෝජ්‍ය කාර්යක සභා සභාපතිතුමනි. හැබැයි කෙනෙක් යකින් සහන්න පුළුවන් දැන් මුදල් තියෙනවනේ. නෑ මුදල් 38කින් ආදායම වර්ධනය වෙනකොට 48%කින් අපේ වියදම වර්ධනය වෙලා තියෙනවා. ණය පොලිස් සහනාධාර සෞඛ්‍ය ගෙවීම් රාජ්‍ය ආයතනවල බිල්පත් ආදීන් ඒකෙන් අදහස් වෙන්නේ අනවශ්‍ය වියදම් කියලා. නමුත් ඒක තමයි තත්ත්වේ. ඉතින් මෙන්න මේ අභියෝගයත් එක්ක අපි ඉස්සරහට යාමේදී අපිට පැහැදිලිව අපේ රාජ්‍ය ආදායම තවදුරටත් කෙනෙකුට පුරවැසියන්ට බදු බර වැඩි කිරීමක් නෙවෙයි තියෙන බදු හරියාකාර යාවත්කාලීන කිරී ගැනීමේ අවශ්‍යතාවයක් තියෙනවා. ඒ නිසා තමයි අපි මේ විශේෂයෙන්ම අපේ ඇහැ යොමු විය යුතු මේ ව්‍යාපෘතීන් හැටියට අපි දකින කැෂිනෝ වාගේ සමාජයේ ධෛර්යමත් කළ යුතු නැති අංශ කෙරෙහි උපරිම බදු බරක්. දැන් මේ අද අපි අලුතින් හඳුනා දුන් බදුත් එක කැෂිනෝ ව්‍යාපාරයකින් ඔවුන්ට ලැබෙන මුළු පිරිවැටුමෙන් 60-65% අතර ප්‍රමාණයක් රජයට ලබා ගැනීම තමයි අපේ අරමුණ. ඒක ඉතා ඉහළ බදු අනුපාතයක් මුළු ආදායමෙන් 65%ක් රජය ලබා ගැනීම. ඒ නිසා ඒ එවැනි ස්ථාවරක ඉඳගෙන තමයි අපි මේ රටේ රාජ්‍ය ආදායම කළමනාකරණය කරන්න කියන එකත් ගරු සභාවට පෙන්වා දෙන්න මම කැමතියි. බොහොම ස්තුතියි.
Thank you.